ධර්ම සාකච්ඡා අවස්ථාව පෙනෙන මතු පිටට අත්දකින මතු පිටට ස්පර්ශ කරන මතු පිටට අප ඇලෙනවා ගැටෙනවා හැප්පෙනවා ඒ මතු පිට බදා ගන්නවා පයින් ගන්නවා මතු පිටට මහ ගැටලුවක් ප්‍රශ්නයක් සංසාරයක් හදා ගන්නවා ගැටෙන්න ඇලෙන්න හැප්පෙන්න බදා ගන්න පොරබදින්න පහර දෙන්න සැබවින්ම යමක් ඒ අත්දකින දේවල් ඇතුලේ තියෙනවද? මතු පිට නොවේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙනවද? ඒ අභ්‍යන්තරයේ කොහොමද දකින්නේ? අපි දකින්නේ ඇත්තද? අපේ සිතවිලි හැම විටම සත්‍යය නියෝජනය කරනවද? දැන් මෙන්න මේ ආදී අංශයන් ගැන කරන සංවාදයකට සාකච්ඡාවකට තමා ධර්ම සාකච්ඡාව කියන්නේ. එබඳු ගවේෂණයක් එබඳු සොයාබැලීමක් විමසීමක් මෙනෙහි කිරීමක් සහ එබඳු විදර්ශනාවක් සඳහා මේ අවකාශය විමසීමට මාතෘකා කමඨහන් හෝ ප්‍රශ්න තිබෙනවා නම් මතු කරන්න. කාටත් අපි කාටත් තියෙන ප්‍රශ්නයක් සමාජයක් කියන්නේ ආර්ය සමාජයක ඉන්නවා නම් මම හිතන්නේ අපිට එහෙම ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ඉතින් අප ජීවත් වෙන්නේ ආර්ය සමාජයක නොවේනේ. අපි කියන්නේ සාමාන්‍ය සමාජයක කනබොන දේ, අඳින පළඳින දේ, ගමන් බිමන්, ඔය චිත්‍රපට, දේශපාලනය, ඌව වැස්ස, දැන් මේවා තමයි මාතෘකා. මේ මේන් පිට ඒ සාමාන්‍ය සමාජයේ ජීවිතයකුත් නැහැ, ලෝකයකුත් නැහැ, පැවැත්මකුත් නැහැ. හිතන්නෙත් ඒ ගැන, කතා කරන්නෙත්, කල්පනා කරන්නෙත් නිදාගන්නෙත් ඒවත් එක්ක හැරෙන්නෙත්. ඉතින් එබඳු සමාජයක අප සිටින විට එයින් බේරෙන්න නම් බෑ. පොදුවේ සමාජයේටමනේ දැන් ඔය ශික්ෂාපදේ දීලා තියෙන්නේ මේ සම්පප්පලාපා. ඒක පොදු ශික්ෂාපදයක්. සම්පප්පලාපා තමනුත් අවුල් වෙලා අනුනුත් අවුල් කරන, තමන්ගේ ඔළුවත් අවුල් කරන, අනිත් අයගේ ඔළුත් අවුල් කරන කතාබහ කරන්න එපා කියන එක. දැන් එතනදී කතාබහක කාරණා දෙකක් වෙනවනේ. එකක් තමයි අනිත් අය කියනවා අපි අහන් ඉන්නවා, ඊළඟට අපිටත් කතා කරන්න වෙනවා. දැන් ඇහෙන එක නම් අපිට පාලනය කරන්න අමාරුයි. සමහර විට කියන්න පුළුවන් ඕවා මයිත් එක්ක කියන්නේ දෙපා කියලා, ඔවගේ ඒවා මයිත් එක්ක කතා කරන්න එපා, ඕවා මට අදාළ නැහැ, මට කිසි උනන්දුවක් නැහැ කියලා එහෙම කියන්න පුළුවන්. නමුත් මේ හැම කතා බහකදීම අපිට ওই කාරණිය මතු කර කර ඉන්න අමාරුයි සමාජයේ. ඔව මට අදාළ නැහැ, මට උනන්දුවක් නැහැ, මයිත් එක්ක ඔවා කියන්න එපා, වෙන කෙනෙක් හොයාගන්න කියලා එහෙම. එහෙම ජීවත් වෙන්න අමාරුයි සමාජයක, ගෙදරක, පාරක. ඉතින් ඒ නිසා මේ ඇහෙන දේ මොකක් වුණත් කමක් නැහැ. කමක් නැහැ කියන්නේ කරන්න දෙයක් නැහැ නේ ඇහෙන දේ. හැබැයි අපි ඊළඟට කියන දේවල්, අපි පිට කරන වචන, අන්න ඒ ගැන නම් අපිට පුළුවන් කිසියම් විධික්‍රමයක් අනුගමනය කරන්න. ඒ තමයි වැදගත්. දනිත් කෙනා මොන මාතෘකාව ගැන කතා කරත් අපිට පුළුවන් ඒ මාතෘකාව තම අදාළව කිසියම් හරවත් පැත්තක් ගැන හිතන්න කියන්න. ඉතින් අපි සම්මා වාචාවල ඉන්නේ. ඉතින් අනිත් කනට ඇහෙන දේ ඒක අදාළම නෑ අපිට. ඒක මොනව ඇහුණා සම්මා වාචා බිඳෙන්නේ නෑනේ. සම්මා වාචාව රැකෙන්නේ හෝ බිඳෙන්නේ අපි කතා කරන දේවල් වලින්. අනිත් කෙනා අපිට කියන දේ නෙවෙයි. අපි අවුල් වෙන්නේ අනිත් අය අපිට කියන දේට වඩා අපි කියන දේවල් වලින්. මොකද අපේ වචන එන්නේ අපේ සිතිවිලි වලින්. සිතිවිලි මතුවෙන්නේ අපේ කල්පනාවන්ගෙන්. එතකොට වචන අවුල් කියන්නේ, වචන හරසුන් කියන්නේ අපේ සිතිවිලිත් අවුල්, සිතිවිලිත් හරසුන්. සිතිවිලි හරසුන් සහ අවුල් වෙන්නේ කල්පනාව අවුල් වුණාම. දෙතනදී යලිත් අවධාරණය වෙන කාරණේ තමා හොඳ සිහියක් ඕනේ. හොඳ සිහියක් අවශ්‍ය බව. හොඳ සිහියක් අවශ්‍ය බව. එහෙම නැතුවනම් මේ ඔළුව ගහලා ඉන්න අමාරුයි. එහෙමනම් තනි වෙන්න වෙනවා අපිට. අභියෝගයක් තියෙනවා අපි කාටත්. කොහොමද අවුල් වුණු සමාජයක අවුල් නොවි ජීවත් වෙන්නේ? සමාජයේ නිර්වුල් නම් අපිත් නිර්වුල්. සමාජයේ හොඳ නම් අපිත් හොඳයි. සමාජයේ අහිංසක නම් අපිත් හිංසා කරන්නේ. සමාජයේ කාරුණික නම් අපිත් කාරුණිකයි. එහෙම අදහසක් එක බොහොම ලස්සනයි. නමුත් ඒ අදහසේ වැරදි දෙකක් තිබෙනවා. එකක් තමයි එහෙම සමාජයක් නැහැ. අනිත් පැත්තෙන් එහෙම තිබුණත් අපි එතකොට නිවැරදි වෙන්නේ අපේ හැකියාව මත නොවේ. සමාජයේ බලපෑම නිසා. සමාජයේ බලපෑම නිසා හරි වුණත් වැරදි වුණත් ඒකේ ලොකු පළක් නැහැ. Taman ස්වාධීන නැහැ. හොඳ වුණත් නරක වුණත්. අපි හොඳ කරන්නේ සමාජයේ බලපෑම නිසා නම් ස්වාධීන නැහැ. විමුක්තියක් නැහැ එහෙම කෙනෙකුට. එම නිසා ධම්මපදය බොහොම ලස්සනට සහ ඍජුව අවධාරණය කරනවා සැපෙන් ඉමු. අනිවාර්යයෙන්ම සැපෙන් ඉන්න පුළුවන්. පිස්සු කෙලින ලෝකේක පිස්සු කෙලින් නැතිව සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. මේ සමාජයේට පිස්සු. ධම්මපදයේ කියන්නේ සමාජයේට පිස්සු. පිස්සු හැදුණු උමතුණු පිස්සු කෙලින සමාජයක්. එහෙම සමාජයක පිස්සුව හදාගන්න නැතිව උමතු නොවි ඒ සමාජ උමතුෙන් වියරු වැටෙන්නේ නැතිව සුසුඛං වත ජීවාම අනිවාර්යෙන්ම සැපෙන් ඉමු. දුකෙන් නෙවෙයි. දුකෙන් තමයි අපි සමාජයේ යන පැත්තට යන්නේ නැත්නම් යන්න බැරි නම් බොහෝ විට ඇති වෙන්නේ තමන් පිළිබඳ පරාජිත හැඟීමක්. එයා සමාජයත් එක්ක යන්නේ නැහැ. හැබැයි සතුටකුත් නැහැ. අනිත් අය කරන දේවල් කරන්නත් බැහැ කරන්නෙත් නැහැ. හැබැයි සතුටකුත් නැහැ. මෙතන කියන්නේ ඊට වෙනස් දෙයක්. සුසුඛං වත ජීවාම ඒකාන්තයෙන්ම අපි ජීවත් වෙමු. කොහොමද? සැපෙන්. සුසුඛං වත ඒකාන්තයෙන්ම සැපෙන් ජීවාම ජීවත් වෙමු. ආතුරේසු අනාතුරා ආතුරයන් මැද අනාතුරව ලෙඩුන් මැද නිරෝගීව ආතුරේසු මනුස්සේසු මිනිස්සුන්ට පිස්සු. අපිත් ඇතුළුව මිනිස්සුන්ට පිස්සු. විහරාමනාතුරා පිස්සන් මැද පිස්සු කෙලින් නැතුව ඉමු. දැන් මේ තමා අභියෝගය. මේක අභියෝගයක්. මේ අභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ? දන්නවා හරයක් නැහැ. දන්නවා බොළඳයි. මේ ඔය පිස්සු ගත්තාම ඔක්කොම බොළඳනේ. හරවත් පිස්සුවක් තියෙන්න බෑනේ. අපි තුම චිත්‍රපට පිස්සෙක් කියන්නේ ඒක නිකන් බොළඳ ගතියන්නේ. හරියට ළමෙක් සෙල්ලම් කාරවලට සෙල්ලම් බඩු වලට බෝනික්කන්ට තියෙන පිස්සුව. ඒක ලොකු වුණාම ඇත්ත වාහන වලට ඇත්ත දේවල් වලට. එතකොට ඒ බොළඳ හරසුන් දේවල් වන්දනා කරන ලෝකයක, ඒ හරසුන් දේවල් වලට වඳින පුදන ලෝකයක කොහොමද මේ හරවත්ව ජීවත් වෙන්නේ? එකෝ අපිට පුළුවන් ඒවා විවේචනය කරන්න. කෙලින්ම විවේචකයෙකු බවට පත් වෙන්න පුළුවන්. බොහොම ආක්‍රමණශීලී විවේචකයෙක්. එහෙම අයත් ඉන්නවා. ඒ කාටවත් එහෙම කෙනෙක් එක කතා කරන්න බෑ. මොකක්වත් මොන මාත්‍රිකාව කතා කරන්න පටන් ගත්තත් එඟට කඩාපනිනවා. විවේචකෙක් වෙනවා. බොරු කියන්න එපා. වැඩක් නෑ. හරවත් දෙයක් කතා කරන්න. ඕවා පිස්සු. එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ලේසි. ඒකට කවුරුවත් තාම මොනවත් කතා කරන්න දෙන්නේ නැහැ. අවශ්‍ය දෙයක් කියන්න දෙන්නෙත් නැහැ. අනවශ්‍ය දෙයක් කියන්න දෙන්නෙත් නැහැ. බය නිසා. හැබැයි ඒ නොවේ මැදුම් පිළිවෙත කියන්නේ. අපි හැමෝම බබ්බු. බබ්බු. කිසිම බබෙක් දන්නේ තමන් බබෙකු බව. බොළඳ කිසි කෙනෙකු හිතන්නේ තමන් බොළඳයි කියා. බොළඳ භවයේ එක ලක්ෂණයක් තමා දේවල් වැළඳ ගැනීම. හරියට බිලිඳෙකු බිලිඳියක් පුංචි කෙනෙක් ඔය කොපමණ දේ වැළඳ ගන්නවද? තමන්ගෙම මල පහ පවා. ඒක ලොකු දෙයක්. හරි වටිනවා. වෙන කාටවත් ගන්න දෙන්නේත් නෑ. මොන හරි දෙයක් අතට අහුනොත් ඒකම හිර කරන් ඉන්නවා. සමහර පිහියක් වුණා. තව කෙනෙක් ඉල්ලනකොට තව තව හයියෙන් ඒ පිහිය මිරික ගන්නවා. ඒ තමා බොළඳ භවයේ ලක්ෂණය. වැළඳ ගැනීම. හරයක් තියෙනවා. හරයක් තියෙනවා. නැතුව බෑ. මටම ඕනේ. වෙන කෙනෙකුට අයිති වෙන්න බෑ. මේ තමා මම. මගේ ජීවිතේ. මේ නැතුව මට ජීවත් වෙන්න බෑ. දැන් මේ සිතිවිලි ඔක්කොම එන්නේ ඒ බොළඳත්වේ. දැන් මේ සිතිවිලි නැත්තේ කාටද? ඒ බෝනික්කන්ට සහ සෙල්ලම් කාරවලට එහෙම සිතිවිලි දැන් අපිට එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මොනවා හෝ දෙයක් ගැන තාමත් අපි බොළඳ වෙනවා. එතකොට අපි එහෙන් බොළඳ වෙන දේවල් ගැන අපි මහ ලොකුට කතා කරනවා. මහරයක් තියෙන වටිනා මහා සම්පතක් වගේ කතා කරනවා. ඒ කියන්නේ මේ බොළඳ වෙච්ච කෙනාට උමතුණු කෙනාට එහෙම තමයි. එයාට ඒක ඇත්ත. හරිට පිස්සෙක්ගේ මල්ලක තියෙන දේ වගේ ගඳ ගන්නවා පැත්ත පලා තින්න බෑ. නමුත් එයාට ඒක ඊට එහා සුවඳකුත් නැහැ, වටිනා දෙයක්කුත් නැහැ, සම්පතකුත් නැහැ, නිධානයකුත් නැහැ. කොපමණ පරිස්සමින්ද ආරක්ෂා කරන්නේ පිස්සෙක්ගේ මල්ලක්? ඒ තමයි පිස්සුවේ හැටි. එතරේ කිසියම් පිස්සෙක්, කිසියම් දෙයක, කිසියම් මිනිස්සෙක්, කිසියම් දෙයකට පිස්සු වැටුනහම ඒ පිස්සු වැටුණු දේ තමයි ලොකුම දේ. ඊට එහා දෙයක් නැති. ඒ ගැන තමයි කියවන්නේ. හමු වෙන කෙනා එක්කේ තමන්ගේ පිස්සුව ගැන තමයි කියන්නේ. පිස්සුව බව දන්නේ නැතුව. හැබැයි ඒ දෙයට පිස්සු නොවැටුණු කෙනෙකුට තමා තේරෙන්නේ මේ මිනිහට පිස්සු කියලා. හැබැයි අපිට තියෙන පිස්සුව අපිට පේන්නේ. ඒක අපිට තේරෙන්න නම් ඒ දෙයින් පිස්සු නොවැටුණු කෙනෙක් අපිට මුණ ගැහෙන්න ඕනේ. දැන් එතකොට එයා එහෙම කෙනෙක් ඉදිරියේ ඔන්න අපිට තේරෙනවා මේ අපිටත් තියෙන පිස්සුවක් කියලා. එයාට ඒ මිනිස්සයාට හිතෙන්න පුළුවන් මේ මිනිහට ඕන පිස්සුවක්ද මේ තියෙන. දැන් මේ කාරණේ දකිනකොට අර ආක්‍රමණශීලී හිතක් පපුවක් නැති විවේචකයෙක් වෙන අන්තයට නොයා, ඒකාන්තයෙන් ඒ අන්තයට නොයා, නිකන් කාරුණික සංවේදී අනුකම්පා සහගත කෙනෙක් වෙන්න පුළුවන්. එතන වැදගත් කරුණාව ඇති වෙන එක. ඇති කරගන්න බලන්න කරුණාව. එහෙම කතා බහකදී මෙයා මේ මහා ලොකුවට කියවන්නේ මොනතරම් පුස්සක්ද? මෙයා කොතනද ඉන්නේ? මේ දේවල් වැළඳගෙන මෙයා කොහාටද යන්නේ? කවදා මුණ ගැහි දහරයක්? අන්න ඇති කරගන්න කරුණාව. අපිට ඔළුව අවුල් කරගන්න පුළුවන්. ඔළුව අවුල් කරගන්නවට වැඩිය වටිනවා චේතනාත්මකවම කරුණාව ඇති කරගන්න එක. සිහියෙන් ඉන්න එක. මුලින් කීවා වගේ මෙතන අපි සම්මා වාචාව ඉන්නවා. අපි අනවශ්‍ය දෙයක් කියන්නේ, පළක් නැති දෙයක් කියන්නේ, අනිත් කෙනාගේ මනස හොල්මන් වෙන දේවල් කියන්නේ. ඒ කියන මාත්‍රකාවම ගැන වුණත් අපිට අවශ්‍ය නම් පුළුවන් ධර්මානුකූලව අදහසක් ඉදිරිපත් කරන්න ඕනෑම මාත්‍රකාවක් ගැන. ඕනෑම මාත්‍රකාවක් ගැන. මොන මාත්‍රකාව ගැනද බැරි? දෝගන දෝගන කොල්ලෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, මේ පැත්තේ ගෑනු ළමයෙක් යනවා දැක්කද? දෙහිම මාත්‍රකාව. හිතන්නද අපෙන් ඇහුවොත් එහෙම? අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? මෙහෙම ධර්ම සභාවකට කවුරු හරි දෝගන දෝගන ඇවිල්ලා එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඒ මනසයට දෙයියන්ගෙන් පිටයි. ඔව්. බුදුහාඳුරු කොහොමද මේ මාත්‍රකාවට අවතීර්ණය වුණේ? උන්වහන්සේ කිව්වේ නෑ, මම මේ අසංඛ්‍ය කල්පලක්ෂ හතරක් පෙරුම් පිරිය ඔය දුවන ගෑණු ළමයි ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න නෙමේ, මගෙන් අහන්න චතුරාරි සත්‍ය ගැන, පටිච්ච සමුප්පාදේ ගැන, පဋාණ ගැන නෑ. එහෙම නෑ. උන්වහන්සේ කොහොම ලස්සනට කිව්වා මේ කාන්තාවන් ගැන, කාන්තාවක් ගැන සෙවීමද වටින්නේ තමන් ගැන හොයන එකද? එච්චරනේ එක ප්‍රශ්නයයි ඇහුවේ. ප්‍රශ්නෙට ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ප්‍රශ්නය අහපු ප්‍රශ්නෙටත් අදාළයි. හොඳටම අදාළයි. හැබැයි ඒ ප්‍රශ්නෙන් අර මිනිස්සුන්ගේ ඔළුව කොපමණ දුරට හැරුණද? දවස් කීපෙන් රහත් වුණානේ. සමහර වෙලාවල් තිබෙනවා පිස්සු වගේ පෙන්වන්න ඕනේ වෙලාවලු. පිස්සුවක් නැතිව පිස්සෙක් වගේ ඉන්න ඕනේ වෙලාවලුත් තියෙනවා. පිස්සුවක් නැහැ ඇත්තටම. කිසිම පිස්සුවක් නැහැ. නමුත් ඒ ඉන්නේ පිස්සන් ගොඩක් මැද්දේ නම් එතන ඉතින් ඒ එතන තියෙන ලොකු පිස්සුවක් අපිටත් තියෙන වගේ පෙන්වන්න ඕනේ වෙලාවල් තියෙනවා. මක්නිසාද ඉන්නේ? පුහුදුන් සමාජයක නිසා. කලින් කියවාගේ ආර්ය සමාජයක ඉන්නවා නම් ওই ගැටලු වෙන්නේ නැහැ. ඒතර පුහුදුන් සමාජයක සිටින විට ඒ පුහුදුන් සමාජයේ කතාබහ ඒ ගේම් ඒවට ටිකක් ඉඩ දෙන්නත් ඕනේ. ලොකු හානියක් නොවන දේවල්. හරියට මේ අලුත් අවුරුද්ද ගැන කතා කරනවා වගේ, ජනවාරි පළවෙනිදා කෙනෙක් මොන ගැවුනාම සුබ අලුත් අවුරුද්දක් කියනවා. ඉතින් ඒකේ කිසිම හරයක් නැහැ. ඇත්තට මේ වාක්‍යයේ මොකද්ද තියෙන අර්ථය? නැවතින් කවුරු හරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියනකොට පිස්සු කතා නොකිය ඉන්න කියලා එහෙම කියන්න පුළුවන්. ඉතින් අවසාන කාරණේ සම්බන්ධයෙන් මේ මොන විදිහේ අපි උපක්‍රම පාවිච්චි කරත් අපේ සීමා තියෙනවා. ඒ සීමාව ඉක්මවා යනකොට අපි නොසන්සුන් වෙනවා, අවුල් වෙනවා, එහෙම වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. 100ට 100ක්ම නිරවුල් මනසකින්ම මේ ඉන්නවා කියන කාරණය හොඳ ලක්ෂණ හීනයක්. හැබැයි එය බොඳ වී යන හීනයක්, සැබෑ නොවන හීනයක්. ඒ හොඳම දේ තමා එහෙම වුණහම ඉක්මනටම ප්‍රතිකර්මයක් යොදාගන්න එක. ඒ අවුල් වුණහම ඔළුව කතා බහකින් වැඩි වෙලාවක් යන්නේ නැතුව ඒ මනස යථා තත්වයට පත් කර ගැනීමේ සිතිවිලි අයින් කරමින් ඒව ඇතුලේ දෝංකාර දෙනවනේ. දැන් ඒ කතාබහ ඇතුලේ පටිගත වෙලා දෝංකාර දෙනවා, ප්‍රතිරාවණං වෙනවා. එදා ගන්න ගියත් එහෙමයි, ඩ්‍රයි කරන්න ගියත් එහෙමයි, කණ්ඩ බොණ්ඩ උයන්ද වැඩ කරන්නේ. ඉතින් එහෙම මේවා අපි ඇතුලේ දැන් පටිගත කරගෙන ඉන්නේ. ඒකල්ලා ඒව නැවත වාදනය කරනවා. දෙන විනාඩි කීපයක්වත් අරගෙන මේ තමන්ම පටිගත කරගෙන ප්‍රතිවාදනය කරන මේ ඒ කුණු කන්දල් පිස්සු කතා වලට අපිම සිහියෙන් අහුන්කන් දීලා හොඳට සිහියෙන් ඒ ටේප් එක අහලා අපිම තේරුම් ගත්තොත් මේක පටිගත කරගෙන නැවත නැවත වාදනය කරන්න තරම් දෙයක් නෑ මේකේ. අපි මෙතන පොඩි ගැටීමක් නුරුස්නා බවක් තියෙන. ඒ නිසයි තාම අල්ලන් ඉන්නේ. එහෙම හිතින් ඒ කාරණා ටිකක් දුරලා දාන්නත් පුළුවන්. තව තව පෝර දානවා වෙනුවට ඒ දාර පැල කරගත්ත දේවල් ලොකුවට මුල් අදින්න කලින් වහ වහ අපිට පුළුවන් නියපොත්තෙන් ගලවලා දාන්න. එවලින් බැලුවොත් භාවනාවේ අතුරු ඵලයක්නේ. ඒ ප්‍රතිඵලය භාවනාවේ අතුරු ඵලයක්. හොඳින් සැලසුම් කරන්න පුළුවන් හැකියාව භාවනාවෙන් ලැබෙන අපිට ලැබෙන මේ ප්‍රයෝජනයක්. විශේෂයෙන් සිහිය අඩුකම නිසා තමයි අපේ සැලසුම් දුර්වල වෙන්නේ. ඒවා ප්‍රායෝගිකව ගෙනියන්න බැරි වෙන්නේ. සිහිය අඩුවෙන් කරන සැලසුම්, අවුල් වූ නොහිතකින් කරන සැලසුම්, කලබල හිතකින් ගන්න තීරණ, ඒ තීරණත් එක්ක වැඩි දුරක් යන්න බෑ. මොන විදිහට කලබල වෙලා, ආශාවෙන් කලබල වෙලා, නැතිනම් කෝපයෙන් කලබල වෙලා, බයෙන් කලබල වෙලා, ඒ මොන කාරණයකින් හරි කලබලයටපත් වුණු හිතකින් අපි තීරණයක් ගත්තොත් ඒ තීරණයත් එක්ක ලොකු දුරක් යන්න බෑ. අඩාල වෙනවා ගමන. දැන් භාවනාවෙන් වෙන්නේ කලබලේ අඩු වෙනවනේ. කලබලේ අඩු වෙනකොට අර අපි කලින් එක්ක භාගිට නවත්තපු වැඩක්, එහෙම නැත්තම් කරන්න හිතන් ඉන්න දෙයක් ඒ සිතිවිල්ල ඔළුවට ආවහම දැන් ඒක මතක් වෙන්න ඕනි ඉස්සල්ලාම. මතක් වුණාම දැන් හොඳ සිහියකට එන්නේ සිතිවිල්ල. ඒක කළ සැලසුම හෝ භාගයට නවත්තපු වැඩේ පිළිබඳ සිතිවිල්ල එන්නේ සිහිය තියෙන මනසකට. දැන් එතකොට සිහියෙන් තියෙන මනසකට බොහොම ඉක්මනට ඒ සැලසුම, ඒ තියෙන අඩුපාඩු දැකලා ඒක හදලා බොහොම ලස්සන සැලසුමක් හදන්න පුළුවන්. අර භාගෙට නවත්තපු වැඩේ ඊට වැඩි හොඳට කොහොමද ඉතිරි ටික ඉවර කරන්න කියන එක බොහොම හොඳට පේන්න පටන් ගන්නවා. දැන් මේ සිහියේ තියෙන එක ප්‍රයෝජනයක්, හැකියාවක්. මෙහෙම හැකියාවක් සිහිය තියෙන නිසා තමයි අද මේ සිහියට ලෝකේ පුරාම ලොකු ඉල්ලුමක් තියෙන්නේ. හැම විෂය හැම ක්ෂේත්‍රයකටම මේ සිහිය ඕන වෙලා තියෙන ඒ නිසාද? එක පැත්තකින් එන්නේ ඉඳ සිහිය අඩු වෙමින් යන කාලයක් සාමාන්‍යයෙන් සිහිය අඩු වෙනවා මේ තියෙන සාධකත් එක්ක. එබැනිසාම හරි අතුරු ප්‍රශ්න වැඩි. ඒ කාරණේ ඇත් හේතු වෙලා කෙසේ හෝ මේ සිහිය තමයි වටිනාම දේ කියන තැනට අද ලෝකෙම ඇවිත් තියෙන නිසා. සෑම මොන ආයතනෙ වුණත් ව්‍යාපාරය පාසල මේ හැම තැනකටම සිහිය අද ගේන්න හදන ඒ නිසා. ඒ අර සසරින් එතර වෙන්න ඕනේ අරමුණ නොවේ. ඒ කරන වැඩේ හරියට කරන්න හොඳට කරන්න පුළුවන්. ක්‍රීඩාවක් නම් හොඳට ඒ ක්‍රීඩාවේ දෙන්න පුළුවන්. වාහනයක් පදවන වාහනයක් පැදවීම තමන් ආතතියට පත් කරගන්න නැතුව ඉගෙන ගන්නවා නම් ඉගෙන ගැනීම, යුද්ධ කරනවා නම් යුද්ධ කිරීම, මිනී මරනවා නම් මිනී මැරීම, මේ ඕනෑම දෙයකට සත්තු මරනවා නම් සත්තු මරණ එක, හොරකම් කරනවා නම් හොරකම් කරන එක, අනුන්ව ගසා කනවා නම් ගසා කන එක, මේ ඕනෑම දෙයක් හොඳට කරන්න පුළුවන් සිහිය තියෙනවා. ඒ තමයි සිහියේ ප්‍රයෝජනේ. දැන් එබඳු සිහියකට තමයි අර සැලසුම එන්නේ භාවනාවේදී සිතවිල්ලක්සේ. ත්‍යාවහම මේ සිහිය එතෙන්දී සිහියට බාර දෙනවා. අපි මේක ගැන හිතමු. ඒතර ඉතින් පටපට ගාලා බොහොම ඉක්මනට ලස්සන අදහස් එන්න පටන් ගන්නවා. ඒ අදහස් වලට අපිම වශී වෙනවා. දැන් ඒ වශී වීමට තමයි කාමච්ඡන්දේ කියන්නේ එතන. නීවරණයක්, බොහොම සියුම් නීවරණයක් එතන වෙන්නේ. ඒ නාලුත් අදහස් වලට, ඒ ලස්සන අදහස් වලට අපි වසඟ වෙනවා, මෝහණයටපත් වෙනවා. ඉතින් මෝහණයටපත් වුණාට පස්සේ භාවනාව මතක නැහැ. මතක් වුණත් අපි ඊට ඊට වැඩි හිතනවා මේක ඉවර කරන එක හොඳයි හිතලා. මිට කලින් මට මෙහෙම හිතුන්නේ නැහැ. ඒ මෝහණයටපත් වෙලා ඒ මෝහණේ අර පස්සේ දුවනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේ එතකොට ටික වෙලාවක් එහෙම දුවනකොට ඔන්න අපිට ඇහෙනවා මේ බෙල් එක භාවනාව ඉවරයි කියන එක. ඔව් එතකොට තමයි මතක් වෙන්නේ ආයි. දැන් මේක අපි කාටත් වෙනවා. වෙන්න පුළුවන් දෙයක්. මොකද අපි අදහස් වලට ඇලිලා ඉන්නේ. අදහස් වලට තියෙන කාමය ඒ බොහොම ප්‍රබල කාමයක්. අදහස් මත සංකල්ප මේවාට තිබෙන කාමය, භෞතික දේවල් වලට තිබෙන කාමයට වඩා සියුම්, වඩා ප්‍රබලයි. ඇත්තෙන්ම මේ භෞතික දේවල් වලටත් අපි ගිජු වෙන්නේ ඒ පිළිබඳව තියෙන අදහස් නිසා. එම නිසා මේ හොඳ අවස්ථාවක් මේ සියුම් කාමයේ දකින්න, අදහස් වලට තිබෙන කාමය, සැලසුම් වලට තිබෙන කාමය. ඒ අදහස් ආවාවේ, අලුත් අදහස්, නව අදහස්, හොඳ අදහස්, නිවැරදි අදහස් ආවාවේ. හැබැයි ඒවා ආත්ම කරගෙන අර වඩාගෙන පැමිණි භවනාව අඩාල කර ගැනීම වෙනුවට මෙහෙම තීරණයක් ගන්න. ඕ මේක හොඳ අදහසක්, මම මේ ගැන භාවනාවෙන් පස්සේ හිතනවා. ඒ කාරණේ ගැන සිතීම චේතනාත්මකවම කල් දාන්න. සිහියෙන් කල් දාන්න. දැන් දන්නවා මෙහෙම හොඳ අදහසක් ආවා, මේ අදහස එකතු කරන්න පුළුවන් අර සැලසුමට. ඔව් මේ ගැන මම භාවනාවෙන් පස්සේ හිතනවා කියලා සිහියෙන් කල් දාන්න. ආයෙත් මතක් වෙන්න පුළුවන්, ආයෙත් කල් දාන්න. ඒ භාවනා කාලේ පුරාම මතක් වෙනවා නම් මතක් වුණා වේ. නමුත් භාවනාවෙන් පස්සේ ගැන හිතනවා කියන තීරණේ දිගටම ඉන්න. ඒ වෙනස් කරන්න එපා. ඒ තමා මිච්ඡා සතියේ සම්මා සතියේ වෙනස. සිතවිලි විතර්ක වලට ඇලුණු හිතේ ස්වභාවය ඒ තමයි ආහාරය. හිතට කල්පනා කිරීමම තමයි ආහාරය. ඔය ආහාර වර්ග හතරෙන් එක ආහාරයක් විදිහටත් කියනවනේ, මනෝ සංචේතන ආහාර, හතරාකාර ආහාර වලින් ඔය කටින් කන හපල කන කෑම එකක්. එතකොට ස්පර්ශය ඊළඟ ආහාරය, ඕනෑම ස්පර්ශයක්. තුන්වෙනි ආහාරය තමයි ඔය කල්පනා කිරීම. කල්පනා කිරීම ඒක මේ අනුභව කිරීමක් වෙනවා. ඉතින් ඒක කකා යනවා, අපි කකා ඉන්නවා. ඒකෙන් ශක්තිය ලැබෙනවා. මොනවටද? සසර ඉන්න, සංසාරේ යන්න, වෙන මොනවටවත් නෙවෙයි. ඒකේ රසයක් තියෙනවා. ඒ සිතීමේ, කල්පනා කිරීමේ, සිතිවිලි මැවීමේ, විතර්ක ඇති කර ගැනීමෙන් රසයක් විඳිනවා. හරියට කෑමක් හපහප ඉන්නවා වගේ. වෙලාව යනවා දැනෙන්නේ. වෙලාව කාලයේ කාදමණ්ඩ තියෙන හොඳම ක්‍රමයේ තමා සිතිවිල්ලක් එක්ක ඉන්න එක. එතන මිච්ඡා සතිය තියෙන්නේ. ඒ කියන්නේ සම්මා සතිය නෑ. රස විඳින්න නැත්නම් මනසට මේ ඉන්ද්‍රියන් පහෙන් ගන්න යමක්. ඒ කියන්නේ ඒ වෙලාවේ රස විඳින්න සද්දෙකුත් නැත්නම් සින්දුවක් කතාබහක් හඬක් නාදයක් චිත්‍රයක් බලන්න දෙයක් දර්ශනයක් එහෙමත් නැත්නම් කනබොන කෑමකුත් නැත්නම් සුවඳකුත් නැත්නම් ස්පර්ශකුත් නැත්නම් දෙතනදී දෙක ඒ අද්දකීම හරි නීරසයි. දෙක කිසිම දෙයක රසයක් නැත්නම් මේ පහෙන්ම මහ නීරස බවක් තමයි මනසට දැනෙන්නේ. මේ රසේ හොයන මනසට. එතනදී මනස දැන් එහෙම ඉන්න කැමති නෑ නීරසක් එක්ක. මනස එතෙන්දී තමන්ම රසයක් මවා ගන්නවා. ඒ හැබෑ රසයක් නෙවෙයි. නමුත් මනසට පුළුවන් එහෙම මවා ගන්න රසයක්. නැති රසයක් මවා ගන්නවා. මවාගත්ත කෙනාට ඒක දැන් අපි මවාගත්තාම අපිට ඒක ඇත්ත ඉතින් විඳ විඳ ඉන්න පුළුවන්. ඒතර ඒකේ මේ රසවත්ම කතන්දර ඕනේ නැහැ. කවුරු හරි තරහකාරයෙක් මවාගෙන ඉතින් එයත් එක්ක ගහගන්නේවා බැනගන්නේවා එහෙම ඒක ඒකෙත් රසයක් තියෙනවා. එහෙම නැත්නම් ඊටාම කටුකදායක අත්දැකීමක් මතක් කර කර දුක විඳ විඳ ඉන්න පුළුවන්. එතනත් රසයක් තියෙනවා. ඒ රසේ පැනිරහම වෙන්න ඕනේ නැහැ. මොකක් හරි රසයක් මනසට ඕනේ. ඉතින් එතනදී මනස අපිව එක්ක යනවා මහා රස්ති අදුවක. ඒ රසයට අහු වුණාම ඒක හරියට ඇමක් වගේ. එහෙම සිතිවිල්ලක් මනස දාලා බලනවා. ඉතින් ඒක පළවෙනි සිතිවිල්ලට අහු නොවෙන්න පුළුවන්. මේ ආයෙ සිතිවිල්ලක් දාන ඊට වැඩිය වෙනස් සැමක්. කොහොමම දානකොට මොකක් හරි යමකට අපි අහු වෙනවා. ගිලිනවා. ගිල්ලාම ඉතින් ඊට පස්සේ එයාට පුළුවන් ඇදගෙන ඒ යොත. ලනුව ඒ නූල ඇදගෙන ඉතින් ඇදගෙන යනවා. ඉතින් යන යන තැන අපිත් යනවා ඔහේ. ගිහිල්ලා 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 අතාරින්නත් බෑ දැන්. අතාරින්න ඕනේ වුණත් අමාරුයි. ගිහිල්ලා සෑහෙන දුරක් එක් කරන් ගිහිල්ලා කොහේ හරි අතරමං කළා දාන. කොහොම එතෙන්ට ගියාද කියලා අපිම දන්නේ. ඔය හැම සිතිවිල්ලක් ඇතුළෙම ඇමක් තිබෙනවා. පෙන්නන රසයක් තිබෙනවා. ඒ රසය අමුණලා තියෙන්නේ කටුවක. ඒ කටුව පේන්නේ අපිට. ඒ රසයේ තමයි දැනෙන්නේ පේන්නේ. හැම සිතිවිල්ලකම තියෙනවා. හැබැයි එන හැම සිතිවිල්ලට අහු වෙන්නේ නැති මොකකට හරි අහු වෙනවා. ඉතින් අහු වෙන්නේ අර අපේ තියෙන ආසාවන් අනුව. ඕ දැන් ඔබ වහන්සේ මතු කරන වැදගත් කාරණයක් කොහොමද මෙහෙම දුර යන්නේ නැතුව මෙතනින් මේක බේරගන්නේ අපිව? ඔව් ඒ තමයි අවශ්‍යම කාරණේ. කොහොමද මේ බස් එකට නගින්නෙම නැතුව වැරදි බස් එකකට ඉන්න පුළුවන්? ඒක තමයි හපංකම. දැන් ඇයි අපි මෙතන ඉන්නේ? ඇයි අපි පාරේ ඉන්නේ හිටගෙන? ඒ කාරණය අමතක වෙන. පාරේ හිටන් ඉන්නේ අපි මීට කලින්නම් හිටන් හිටියේ කොහේ හරි යන්න. කොහේ හරි යන්න වාහනයක් එනකල් තමයි මෙතකල් හිටියේ. එහෙම ආසාවකින් හිටි නිසා තමයි මෙතෙක් දුර සසර ආවේ අපි එනේන වාහනවල නැගලා. දැන් ඒ පුරුද්ද බලවත් ප්‍රබලයි. ඉතින් අර සිහිය නැති වුණු ක්ෂණේකින් අර පුරුද්දේනවා තමන්පත් වෙනවා මගියෙකු බවට. මොකද මෙතන හිතන් ඉන්නේ ඒකනේ මීට කලින් හැමදාම හිතන් හිටියේ කොහරි යන්න. ඒක මොහතකට තමන්ට තමන්ව අමතක වෙනවා. මේ මොහත අමතක වෙනවා. ඒ අමතක වුණු සැනින් තමන් මගියෙකු බවටපත් වෙනවා. එතකොට එන බස් එකකට නගිනවා. පොර කාල නගිනවා සමහරට. එතකොට නැග්ගට පස්සේ ඒක ඉතින් හොඳ සමහරට හොඳ සීට් එකක් හම්බ වෙනවා. ඒකත් හොඳයි සප පහසුයි දැන්. ඒක ලස්සන වටපිටාවක් පේනවා. ඒක වදිහා බල බල දැන් ඉතින් හරි රසයක් විඳිනවා ඉතින් එහෙම. හැබැයි රසය විඳින්න නෙමෙයි අතෙන්ට ආවේ. එහෙම සෑහඳුරක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ වැරදුනානේ කියලා. මේ සඳහා හොඳ අදිෂ්ඨානයක් අවශ්‍යයි. අදිෂ්ඨානයකින්ම වාඩි වෙන්න භාවනාවට. වාඩි වෙලත් ඒ අදිෂ්ඨානේ ඉන්න ටික වෙලාවක්. ඇයි වාඩි වුණේ මම? ඇයි මේ පාරේ හිටගෙන ඉන්නේ? කොහෙවත් යන්න නොවේ. කොහෙවත් යන්න නෙවෙයි. නවතින්න. නැවතීම සඳහායි මේ හිටගෙන ඉන්නේ. යෑම සඳහා නොවේ. ඒ අදිෂ්ඨානය දැඩිව හිතින් ඇති කරගන්න. දැඩි හිතකින්. මේ වාඩි වුණේ සිහියෙන් ඉන්න. හුස්ම ගැන අවධානයෙන් ඉන්න. මොහොතින් මොහොත ඇතුල් වෙන පිට වෙන හුස්ම ගැන දැනුවත් වෙන්න. එපමණයි. වෙන කිසිම අරමුණක් නැහැ. මේ පාරේ හිටන් ඉන්නේ යනේන වාහන හඳුනා ගන්න. වෙන අරමුණක් නැහැ. ඒ වාහනයක් සල්ලි වලට ගන්න වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න වාහනයක මගියෙක් වෙන්න නෙමෙයි. හුදෙක් මේ ගමනාගමනය හඳුනා ගන්න. මේ ගමනාගමනය හඳුනාගත්ත පමණට අපිට පුළුවන් ගමන් අඩු කරන්න. වැඩි කරන්න නෙමෙයි අඩු කරගන්න පුළුවන්. ගමනාගමනය හරියට දන්නේ නැති නිසා තමයි අපි ගමන් වැඩි කරගන්නේ. ඔය එතෙන්ටි අපි අහුවෙනවා වැඩි. මේ මනෝ සංචේතන ආහාරයට අපි ඒ හැමට අහුවෙනවා වැඩි. මොකද මේ මනසට කෙලින්ම ගන්න පුළුවන් ආහාරයක්. අනිත් ආහාර යමක් කරහා තමයි මනසට ගන්න වෙන්නේ. ඉන්ද්‍රියක් කරහා. තව අය හරහා. නමුත් මේ මනෝ සංචේතන ආහාරය තමන්ටම උයා ගන්න පුළුවන් කෑමක්. එනිසා එහෙම තමන්ම පිසින ආහාරයකට දෙන වටිනාකම් වැඩි. දැන් එතනදී අපි අර සිහිය උදව් කරගන්න මොනේ මොකද්ද මේ කරන්නේ අපි මේක දේ කරන්නද වාඩි උනේ. ඉතින් ඒ නිසා වැදගත්ම කාරණයක් තමයි මේ භාවනා කමඨහන ක්‍රමය ඔහේ දිගට අනුගමනය කරනවා වෙනුවට වරින් වර තමන්ව විමසා බලන්න. මේ වෙලාවේ මම මොකද්ද කරන්නේ? හිත කොහමද? ඉරියව්ව කොහමද? වටපිටාව කොහමද? ඒ විනාඩි 10කට 15කට සැරයක් ඒ විමසීම කරන්න. මේ අත්‍යවශ්‍යයි. ස්වයං විමසීමක් කරන්න. self check up එකක් කරගන්න. තමන්ම තමන්ව විමසා බලන්න. මම මොකද කරන්නේ? මොකද හිතට වෙන්නේ? අනේ එහෙම කරනකොට තමයි අහුවෙන්නේ මේක. මුලින් අදිෂ්ඨානෙත් ඕනේ මොකටද වාඩි වුනේ කියන එක. මේ වාඩි වුනේ මොකටද? ඒ අදිෂ්ඨානෙ ඉන්නවා හිත දුවන්න පුළුවන්. හැබැයි වැඩි වෙලා යන්න කලින් හඳුනා ගන්න මට පුළුවන්. පුළුවන් වේවා ඒ අදිෂ්ඨානෙ ඇති කරගන්න. ඒ අදිෂ්ඨානයෙන්ම භවනාව පටන් ගන්න. කියලා වරින් වර විමසා බලන්න. ඒ අදිෂ්ඨානයට අනුව ඉන්නවද නැත්නම් රස්තිය අදු ගහනවද? රස්තිය අදු ගහනවා නම් ආපහු ඒ රස්තිය අදු අතහැරලා අර අදිෂ්ඨානේ නවතින්න. ඒක ජපන් මහත්මයෙකුට ඒ ජපානි බොහොම කලබල රටක්. කලබල කියන්නේ මේ යුද්ධ නෙවෙයි, නමුත් අධික කාර්ය බහුල රටක්. ඒ නිසාම උපරිම ආතතිය තියෙන රටක්, උපරිම වත්පොහසත්කම් වගේම උපරිම ආතතිය තියෙන රටක්. ඉතින් මේ ආතතියෙන් බොහෝ දෙනෙක් ජපානි පීඩා විඳිනවා. ඒ නිසාම තමයි ඉහළම සීදී නසා ගැනීමකුත් වාර්තා වෙන්නේ. මේ ඉතින් මේ ප්‍රශ්නේ හරියට තියෙනවා. ඒ ප්‍රශ්නෙට අහුණු එක මහත්මයෙක් එතුමා මේකට විසඳුමක් හොයාගෙන මේ කීප දෙනෙකුට ගියාම කියලා තනවා භාවනා කරන්න. මෙතුමා කලින් භාවනා කළා නැහැ. ඉතින් ඒ ළඟ තියෙන පන්සලට ගියාම ඒ නගරෙම තියෙන ඊළේ හාමුදුරන්ට කිව්වා මේ මට භාවනා කරන්න ඕනේ, මම ඒකටයි ආවේ. දෙවිදී ස්වාමීන් වහන්සේ කිව්වා ඒක හොඳ අදහසක්, හැබැයි මේ මෙතන නම් ඊට සුදුසු නෑ. මේක නාගරික පන්සලක්, මේ හරියට සද්ද බෙර ගහනවා, යනවා එනවා පිරිස, මෙතන වන්දනා කරනවා, පිරිත් කියනවා, ගාථා කියනවා, බණ කියනවා. ඇත්තටම භාවනා කරන්න ඕන නම් අන්න අර කැළේ පන්සලක් තියෙන ආරණ්‍යයක් එතෙන්ට යන්න. ඉතින් මෙතුමා ගියා. ඉතින් කැළේට යන්න නිහඬයි. නගරේ ඉඳලා යන්න නිහඬයි. හොඳටම නිහඬයි. ඉතින් එතෙන්ට යනකොට හිතත් හරියට නිහඬ වුණා. නිහඬ වෙලා එතන මෙතන නම් අයිඩියල් තැන, හොඳම තැන භාවනාවට. මහා ප්‍රසාදයක් ඇති වුණා. ගිහිල්ලා තේ ආරණ්‍ය සේනාධිපති හාමුදුරුවෝ, කම්මට්ටානාචාර්ය හාමුදුරුවෝ මුණ ගැහිලා වැඳලා කිව්වා මම භාවනාවට ආවේ. තුන්වහන්සේ මෙපමණ දුර ආවේ ඇයි? මෙතුමයි කතන්දරේ කිව්වා මෙහෙමයි, ඉතින් මට පන්සලට ගියා ටවුන් එකේ, ඒකේ මෙහෙම භාවනා කරන්න බෑ සද්ද. ඉතින් සයි මේ නිහල තැනක් ආයේ, මෙතන නම් අපූර්ව තැනක්. මෙතන උන්වහන්සේ පද සිනාවකින් කිව්වා මෙතනත් ශබ්ද තියෙනවා. ତେର මෙතුමාටත් hina ගියා. මොකද එතන එහෙම ශබ්ද තියෙන තැනක් නෙමෙයි. මෙතුමා හිතුවා මේ උන්වහන්සේ මාව අධාරීටපත් කරන්න තමයි කිව්වේ. ළඟින් මේ මං වගේ කරදරකාරයෝ මෙතෙන්ට එන එකෙන් උන්වහන්සේ බේරෙන්න කියපු දෙයක් කියලා. ඊළඟට ඔන්න බෙල්ලෙක් ගාව සමුහ භාවනාවට මෙතුමත් ගිහිලා වාඩි වුණා ඒ ශාලාවේ. ඉතින් හරි නිහඬ, හරිම නිහඬයි. හැමෝම වාඩිලා ඉන්නවා. ඒ කම්මට්ටාන ආචාර්ය හඳුරුත් ඉදිරියෙන් වාඩිලා ඉන්නවා. හැමදෙනාම අර වජිරාසනේ අර කකුල් දෙක පිටිපස්සට තියලා ඒ උඩ වාඩි වෙලා ඒ දීපු කම්මට්ටානේ දැන් මෙතුමා ඉන්නවා. මම ඉන්නකොට එකපාරටම අමුතු සද්දයක් ඇහුණා. ඒ යමක් බිමට වැටෙන සද්දේ. මෙතුමා බැලුව මොකක්ද එකපාරට මේ වැටෙන්නේ බිමට. එතකොට දැක්කර මේ ලොකු හඳුන් කූරුවේ ආරණ්‍යෙම හදන ලොකු හඳුන් කූරු තියෙනවා. හරි ඝනකම. දෙකේ කොටසක් පත්තු වෙලා ඒ අලු කුට්ටිය බිමට වැටෙන හඬ. මෙහෙම හඳුන් කූරු මෙතුමා කලින් දැකලා තිබුණේ නැහැ. සාමාන්‍ය විකුණන්න තියෙන හඳුන් කූරු නෙතියේ. බැලුවාම ඒක හරි ලස්සනයි. ඒ විතරක් නෙමෙයි, දැන් මේකේ සුවඳ හරීම අර ඖෂධ වලින් එන සුවඳ, මේ කැලේම ගස්වල පංචාංගෙන් හදන ආරණ්‍යෙම හදන හඳුන් කූරු, මේක හොඳ ප්‍රතිකාරයක් එක පැත්තකින්. මේක දැක්කම මෙතුමට ඒ ගැන උනන්දුවක් එල්ලේ. හිතුවා යනකොට හාමුදුරුවන්ගෙන් හඳුන් කූරක් මං ඉල්ලන් යන්න ඕනේ කියලා ගෙදරත් පත්තු කරන්න. දැන් එහෙම හිතලා දැන් භාවනා කරන්න හදනවා. අදට දින දැන් මේක මං ගෙදර පත්තු කරනකොට අහල පහල යාළුවොත් ඇවිල්ලා බලලා ඉල්ලයි මගෙන්. ඒස හඳුන් කුරු දෙක තුනක් ඉල්ලා යන්න ඕනි කියලා. දේසි තිවිල්ලට සතුටුයි. දැන් ඒ තීරණයක් ගත්තනේ, හඳුන් කුරක් ඉල්ලනවා, ඊළඟට දෙක තුනක් ඉල්ලනවා. දැන් ඊට පස්සේ තව ටිකක් යනකොට මේක තවත් අය ඉල්ලන්න පුළුවන්. ඇත්තටම මේ මට මේ හාමුදුරුවෙක් එකතු වෙලා හොඳ හඳුන්කුරු බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා. ඔව් මේ ආරණ්‍ය අතර හඳුන්කුරු ගිහිල්ලා මට ටවුන් එකේ විකුණන්න පුළුවන්. මේ භාවනාවට එන යන ගමන් පොඩි සයිඩ් බිස්නස් එකක් කරගන්න පුළුවන්. දේශිතීල්ල එනකොටම කම්මට්ටානචරය හාමුදුරුව අර භාවනාව ඉවරෙන බෙල්ලෙක් ගැහුවා. ගහලා මේ ආදීහා බලලා hina වුණා. එතකොට තමයි මෙතුමාට වැටහුනේ මේ හාමුදුරුව මුලින් කිව්වේ මොකද්ද මෙතනත් ශබ්ද තියෙනවා කියලා. ඒ ඕනෑම තැනක ඔය මනෝ සංචේතන සද්දේ තියෙනවා. ඒක අපිම මනසින් හදාගන්න සද්දයන්නේ. ඒ සද්දේ තමයි අපිට බාධා කරන්නේ. අර කනට ඇහෙන සද්දේ නෙමෙයි. එහෙන් බලන්න අපේ දුර්වලකමක් දන්නවා මන. මනස තමයිනේ දන්නේ අපේ ඔක්කොම දුර්වලකම්. වෙන කවුරුවත් දන්නේ නැහැ. ඉතින් එයා ඒ මනස දන්නවා මෙයාගේ තියෙන දුර්වලකම් මොකද. හරියටම එතන බලලා හැමක් දානවා. දැම්ම ගමන් අහුවෙලා. එසව මාර්යා දසමාර සේනා විස්තර කරන්නේ සංකල්ප විදිහට. වෙන විදිහකට නෙමෙයි. ඒ හැම දසමාරයම විස්තර කරන්නේ අදහස් විදිහට. අදහස් විදිහට තමයි මාර්යා විල්ල බාධා කරනවා කියන්නේ. ස්වයං විමසීම හැර වෙන ක්‍රමයක් නැහැ. අපි අපිවම විමසන්න ඕනේ. වරින් වර බලන්න ඕනේ. මොකද්ද මම මේ කරන්නේ? යාන්ත්‍රිකව කමටහනක් ticket මේ වැඩුවට වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ මේ ගැලවෙන්න බෑ. හරියට අපි නොදන්නා පාරක දැන් යනකොට වරින් වර අහනවනේ මේ පාර කොහමද මේ යන පාර හරිද කොහෙද මේ ඉන්නේ? හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි විමසුවොත් තමයි දැනගන්න ලැබෙන්නේ හරිද වැරදිද කියලා. දැන් ඒක නම් පිට කෙනෙක්ගෙන් අපි අහන්නේ මෙතන අපි අපෙන්ම අහන්න ඕනේ.
සාමාන්‍ය සදී කැප්ටන් තුලවස්නේ දැන් සිද්ධාර්ථ කුමාරයා විභාගෝදීග ඒ අතපත් වැඩේ ඉන්නකොට මාරු දුර තුන් දෙන ආප්පේක ඇත්තින්ම විද්‍ය සංකල්පයක්. ඒකට ගේකදි කියනවනේ මේ දෙවිවරු
නම් බය පැනලා ගියානේ. අද කතාවේ. ඔව් එහෙම. ඒ දෙවිවරු පැනලා ගිය කතාවක් තියෙනවා. ඒ බුද්ධත්වයේ ලබා ගන්න කලින් මේ මාර්ය ආපු වෙලාවේ. මාර්ය ඇවිල්ලා මේ නවවිත වර්ෂාවක් වස්සන කොට ඒ කියන ආයුධ, යාඟුරු ඒවා මේවා ඒවායින් ගහනකොට බුදුහාඳුරන්ට පාර මේ බෝසත්යන් වහන්සේට පාර දෙනකොට ඒ ගර්ජනාවට බයි කිසිම දෙවි කෙනෙක් හිටියන් දෙවිවරු බලන් හිටියා මේ කාලාන්තරයකට පස්සේ බුද්ධත්වයේ ලබන එකට සාක්ෂි දරන්න. ඒ සිදුවීම අසිරිමත් සිදුවීමට සජීවී සාක්ෂිකරුවන් වෙන්න දෙවිවරු බලන් හිටියා. නමුත් ඒ කතාවේ තියෙන විදිහට මාරය ඇවිල්ලා පොළව කම්පා කළා. ඒ මහස ගොරවලා ඒ යුද්ධ කරන්න පටන් ගත්තාම මාරය ඔක්කොම දෙවිවරු දිව්වා කියලා. ඉතින් උන්වහන්සේ බෝසත්යන් වහන්සේ නොසැලී හිටියා. ඒ මාර්ය පරාජය කළ විදිය ගැන ඔය ජයමංගල ගාථාවල කියන්නේ.
එතන මාර්ය කියන්නේ පුද්ගලයා.
එතන මාර්ය කියන්නේ කතාව හැටියට නම් ඔව් මාර්ය කියන්නේ වසවර්ති මාර්යට එතන. එතකොට මාර්ය එක්කෙනෙක් එයාට ඉන්නවා සේනා. ඒ සේනා එන්නේ සිටිවිලි විදියට. එතට එයාගේ නියෝජිතයෝ ඒ මාර්යගේ නියෝජිතයෝ හැමෝගෙම හිත ඇතුලේ ඉන්නවා පිකාගෙත්. මොකද මේක මාර්යාට වසඟුණු ලෝකයක්. මාර්යාට තමයි මේ ලෝකය බාර දීලා තියෙන්නේ මේක පවත්වාගෙන යන්න කියලා. ඒක යාගේ වගකීමක් වසවර්ති මාර්යාට. ඒ රස්සාව. ඉතින් යා කර්මානුරූපව උපදින කෙනෙක්. ඒ රස්සාවටම යා උපදිනවා. ඉපදිලා කාලයක් ඒ රැකියාව කරලා ඉතින් ඊට පස්සේ එතනින් චුත වෙනවා. ඒතර එහෙම කර්මානුරූප සත්‍යයක් ඉන්නවා ඒ වගකීම තම උපදින කෙනෙක් ඒ රස්සාව කරන්නේ. එයාගේ වගකීම තමයි මේ පැවැත්ම ඇතුලේ සත්‍යයව තියාගෙන ඉන්න එක හොඳින් හෝ නරකින්. ඒස මාරය හොඳ වැඩවලට බාධා කරනව අඩුයි, කරන්නෙම නෑ වගේ. මාරය බාධාවක් කරන්න බලන්නේ ඔය මෙතනින් අයින් වෙන්න හදනකොට. ඒ නිසා උන්වහන්සේට, බෝසත්යන් වහන්සේට හොඳිනුයි නරකිනුයි දෙපැත්තෙම මාරය බාධා කරා. හොඳිනුත් බාධා කරා. අර කලන්තේ හැදිලා වැටෙනකොටත් දැන් බුද්ධත්වේ ලබා ගන්න මේ දවස් කීපයකට කලින්නේ. එතින්ද ඇත්තටම මාරය ඇවිල්ලා මේ කිව්වා කියනවනේ, මේ මොකද්ද මේ කරන වැඩේ, කන්නේ බොන්නේ නැතුව හුස්ම ගන්න නැතුව ඕම ඉඳලා මැරලා යයි, ලබන බුද්ධත්වේකුත් නැහැ, ඊට වැඩිය හොඳයි නේ ටිකක් කාලා බිහිලා පිටක් දහමක් කරගෙන ඉන්න එක. එහෙම කිව්වහම තමයි බුදුරජාණන් වහන්සේ, බෝසත්යන් වහන්සේ කියන්නේ, මාරය මම උඹව දන්නවා, මට මේ පිනක් දහමක් කරගෙන කාලබීලා හොඳින් ඉන්න නෙමෙයි ඕනේ. මේ කියන්නේ බෝධිසත්වයන් වහන්සේ. මේ පළවෙනි සේනාව කාමයේ, කාමාතේ පඨමා සේනාව. බඩගින්න පිපාසයේ ඔක්කොම උඹේ සේනාව. ඒවා මම හොඳට දන්නවා. මං උසස් අනුම් පහත් කියලා හිතන එක ඒක තමයි අන්තිම සේනාව. මේ හොඳට දන්නා ඉතින් මට ඕනේ මේ ඔය හොඳට කාලබීලා ලෝකෙට සේවයක් කරගෙන එහෙම ඉන්න නෙමෙයි. එහෙම කිව්වහම මාරේ අතුරු දහන් වෙනවා. දැන් එතන මාරේ හොඳින් එන්නේ මේ. ඇවිල්ලා දෙන උපදේශෙත් හොඳ උපදේශයනේ, නරක උපදේශයක් නෙමෙයිනේ. ඔහොම ඉඳලා දැන් මැරලේ අය කන්නේ බොන්නේ නැතුව මැරලේ. මැරලේ ගියොත් මොනවත් නෑ ලැබෙන දෙයක්. ඊට වැඩිය හොඳ නැද්ද? මොන හරි කාලා බීලා පිනක් දහමක් කරගෙන හොඳින් ඉන්න එක. බෝසත්ණන්ස් කියනවා මේ අල්ප මාත්‍රූ පිනකින්වත් මට වැඩක් නෑ. මම මේ පින් හොයාගෙන නෙමෙයි මේ උත්සාහය දෙන්නේ. මම ඔබ හොඳට දන්නවා, ඔබේ සේනාවත් දන්නවා. ඊට පස්සේ තමයි ඉතින් අර මධ්‍යම ප්‍රතිපදාවට උන්වහන්සේ අවතීර්ණ වෙලා බොමැඩ ඉන්නකොට මාරය ආවේ. දැන් මෙහෙම හිටියොත් නම් හරියන්නේ නෑ, බුද්ධත්වේ ලබනවා. ඒ නිසා මාරය එතන මේ කෙලිම යුද්ධයකට ආවේ. ඒ කතාවේ හැටියට ඒ යුද්ධ කරා ඉතින් උන්වහන්සේ අකම්පිතව වැඩ හිටියා, බුද්ධත්වයටපත් වුණා. ඉතින් එතෙන්දි මාර පරාජය වුණේ එතනින්. ඒ පැරදුණු මාරය තමයි ගිහිල්ලා බොහොම විෂාදයටපත් වෙලා, ධම්නසටපත් වෙලා හිටියේ, ડિප්‍රෙස් වෙලා. එහෙම ඉන්නකොට තමයි දුවල තුන්දෙනා ඇවිල්ලා අහලා තියෙන්නේ, තාත්තේ මේ මොකද? ඇයි මේ කන්නේ බොන්නේ නැතුව මේ බලාගත්තත් බලාගෙන ඉන්නේ, මොකද උනේ? පරිකම මෙහෙමයි. දැන් ඉතින් මගේ වැඩේ හරියන්නේ නැහැ. මෙහෙම ලෝකෙට බුදුරේ පහළුණා. දැන් ඉතින් මේ සංසාරේ බොහෝ දෙනෙක් මේ නිදහස් වෙනවා. මට මගේ රස්සාව හරියට කරගන්න බැරි වෙනවා. පරිදුවල තුන් දෙනා කිව්වා, මා තාත්තේ අපි ගිහිල්ලා ඔක හදන්නම්. හරි. පැත්තට හරවන්නම්. අපිට අනිත් පැත්ත හරවන්න බැරි වුණු කෙනෙක් නැහැ කියලා. තාත්තා කිව්වා, එහෙම දැන් හරියන්නේ නැහැ ඔක. වැඩක් නැහැ කියලා. නමුත් මේගොල්ලෝ මේ රූපේට රූපමාණ්ඩයෙන් තමන්ගේ ඒ වයසේ අය හිතන විදිය දන්නවනේ, බැරි දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම ආවා ඇවිල්ලා මේ බුද්ධත්වයේ ලැබ බුදුහාමුදුරු ඉදිරියේ තමයි මාරු දුවරු නැටුවේ.
චිතන නැටුවේ තෝ දුවර.
ඔව්. ඔව්. කර්මාණ්ඩු.
කල්පනා
සංකල්ප නෙමෙයි. ඉතින් දැන් බුද්ධත්වයේ ලැබලානේ, ඉතින් ආයි මාර සංකල්පන තියෙන්න බෑ. ඇයි උන්වහන්සේට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ, ගාණක්වත් නැහැ. දැන් ඒ කතා උන්වහන්සේ පස්සේ මේ මාගන්ධිය සූත්‍රයේදී විස්තර කරනවා. මාගන්ධිය ඒ උන්වහන්සේ වඩිනකොට මාගන්ධිය බමුණා උන්වහන්සේ දැකලා, මේ මාගන්ධිය බමුණා තමන්ගේ දුවට මේ හොඳ ස්වාමි පුරුෂයෙක් හොයමින් යනවා, හරි ලස්සනයි කියලා කියනවා. ඉතින් ඒ නිසා හැම රජවරු පවා විවාහ යෝජනා එවනවා. ඉතින් විවාහ යෝජනා වැඩි වෙන තරමට මේ හොඳම කෙනෙක් හොයාගන්න ඕනි කියලා හිටියා. එහෙම හොයමින් යනකොට මේ බුදුහාඳුර දැක්ක විතරයි මාගන්ධිය බමුණාට හිතුණා, අන්න මෙන්න හොඳම ස්වාමි පුරුෂයා. කළ බුදුහාඳුර කොහොම පොඩ්ඩක් ඉන්න, කොහෙටවත් යන්න එපා, ඔතනම ඉන්න කියලා ගෙදර දුවලා බැමිණි ටිකව මෙහෙම එක්කෙනෙක් හම්බුණා, විජහටයන් කියලා දුවත් ඇදගෙන නොනත් ඇදගෙන කියද, නොන කොහෙන් පාර යන මිනිහෙකුට දෙන්න පුළුවන්ද? මොන පිස්සුවක්ද මේ? නෑ නෑ, ඉන්න ආයි මේ හැම අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා දිව ඇතට බුදුහාඳුරෝ එතන වැඩි හිටියේ නෑ. උන්වහන්සේ එතනින් ටිකක් ඈතට ගිහිල්ලා ගහක් යට වැඩි හිටිය හැබැයි මෙතන ඉන්න එතෙන්ට යන අඩි සටහන් පොළවේ වදින විදිහට තමයි උන්වහන්සේ වැඩම කළා තියෙන්නේ. ඉතින් අර කියපු තැනට ගියාම එතන නෑ බුදුහාඳුරෝ. හැබැයි අඩි සටහන් දැක්ක. ඉතින් අඩි සටහන් ඔස්සේ යනකොට මේ බැමිණියට පුළුවන් මේ දේහ ලක්ෂණ අනුව පුද්ගලයෙක් හඳුනාගන්න. මේ පාසටහන් දැකලා බැමිණිය කියනවා මේ නම් මේ ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ පාසටහන් නොවේ. එහෙම තියෙන කෙනෙක් විවාහ ජීවිතයකට ඇවිල්ලා එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. උතර බමුණ බැන්න මේ හැදිමිටේ නුවණ කියලා. බැනලා ඉතින් දුවත් ඇදගෙන ගිහිල්ලා දැන් අර උදාහඳුර වාඩිලා ඉන්නවා එතන ගිහිල්ලා දුවගේ අතත් අරගෙන මේ අතපැන්වක් කරන්න බමුණ ලෑස්ති වෙනකොට විවාහ කරලා දෙන්න. එතකොට බුදුහාඳුර කිව්වා මේ මර දූවරු තුන්දෙනා දැකලත් ආසාවක් ඇති වුණ නැති මාකට මේ අසූචි වලින් පිරුණු ශරීරය මගේ කකුලේ මාපට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න මට ඕනේ නැහැ කියලා. දෙතින්දී අර කතා උන්වහන්සේ කියන මර දූවරු දැකලත් ඒ මාර්යාගේ දූවරු තුන්දෙනා දැකලත් ආසාවක් ඇති නොවුණු මාසිතට කියන. ඉතින් ඔක කැවුවම පස්සේ තමයි අර ළමයා වෛර බැන්දේ බුදුහාඳුර එක්ක. ඒ මාගන්දිය දියණිය. එහෙම අපහාසයක් නේ. ඒක රජවරු පවා විවාහ යෝජනාය වෙන කෙනෙක් කිසිම විවාහ යෝජනාවක්වත් නැතුව බලෙන්ම බන්දලා දෙන්න ගියාම අර එහෙම අහගත්තාම මනතරං වෛරයක් ඇති කරගන්න ඇද්ද? ඒ නිසා එතුමිය පලිගත්ත පස්සේ නේ එම් බුදුහාඳුරන්ට උපස්ථානමේ බොහොම ගෞරවයෙන් සලකපු ඒ රජ බිසවක් එහෙම කොම මේ මාලිගයක් ඇතුලේ සම්පූර්ණයෙන් පුච්චලා දැම්මා. කොහොම හරි මේ ඉතින් ඔය මාරයා කියලා ධර්මයට අනුව නම් කර්මානුරූප දෙවි කෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ. පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකේ. අනු නිර්මාණය කරන රසයන්ගෙන් ජීවත් වෙන. පරිනිම්මිත කියන්නේ ඒකයි. අනු නිර්මාණය කරන. ඒතර තව නිර්මාණ රති කියලා තව ඒ කතන්දර හැටි නිර්මාණ රති කියන්නේ තමන්ම නිර්මාණය කරගන්න සැපයකින් ඉන්නවා. තමන්ම උයන කෑම කාලා ඉන්න වගේ. ඒතර පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝක කියන්නේ අනු නිර්මාණය කරන. අනු හදන අනු උයන දේවල් මත යැපෙන ඒ ලෝකයේ ඉන්න ඒ පාලකෙක් විදිහට තමයි ඒ මාර්යා විස්තර කරන්නේ. ඒතර යාට වගකීමක් තිබෙනවා, රස්තාවක් තියෙනවා. මේ ඒ මාර්යාට අයිති ලෝකයේ ඇතුලේ ඒ මාර්යාට අයිති නෙමෙයි. නමුත් ඒ මාර්යා කියන පාලකයාට බාර දීපු මේ සංසාරේ කියන හිරකූඩුව ඇතුලේ ඉන්න අය ඒ හිරකූඩුවෙම තියාගන්න, බන්ධනාගාරෙම තියාගන්න, හොඳින් හෝ නරකින්. එතරම් මේ බන්ධනාගාරය ඇතුලේ ඉන්න රැඳෙන්න ඕනේ සිතිවිලි ඒ සත්‍යයට තියෙනවා. ඒ සබාධම දීලා තියෙනවා ඒ සිතිවිලි. ඒ නිසායි සසරේ ඉන්නේ. එතකොට මේ සිතිවිලි වලට කියනවා මාරසේනා කියලා. අර මාරයයි මෙයාගේ අතර සම්බන්ධයක් නැහැ. හැබැයි මේවටත් කියනවා මාරසේනා. මොකද මේ මාරයාගේ අවශ්‍යතාවයේ ඉටු වෙන විදිහට තමයි ඒ සත්‍ය ජීවත් වෙන්නේ. ඒ හිරේ හිරගේ ඇතුලේ ඉන්න කැමැති. ඒ ඉන්න කැමැත්ත එන ඒ හිරගේ ඇතුලේ දැන් වැඩ වැඩි කරගෙන යන්න කිව්වත් යන්නේ නැහැ. ආහාර වැඩි ඉවර නැහැ. මේ වැඩි ඉවර නැහැ. ඉතින් එහෙම කිතේ ඉති ඉන්නවා. ඒවට කියනවා මාරසේනා කියලා.
භාවනා කරලාට මාරයාගේ කරදර වෙනවා කියලා කියන්නේ සමහර. එතකොට ඒ
කරදර එනවා කියලා එහෙම අහලා තියෙනවා. ඉතින් එහෙම ඒ කියන්නේ තීකට බාධා කරනවා, වැඩ වැඩි කරනවා, විවේකේ අඩු කරනවා. එක එක විදිහට ඒක මාර්යා ඒ බාධා එන විදිහ අපිට හරියටම මෙන්න මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මාර්යා නිර්මාණයක් කරන්න පුළුවන් කෙනෙක් නිතියා නිර්මාණය කරනවා. එයාට අනුව නිර්මාණයක් කරනවා. ඉන්න පුද්ගලයාට අනුව එයාව අමාරුයි දාන්නේ කොහොමද කියලා. එක්ක සිතිවිල්ලක් එවනවා මේ දැන් දියුණුවයි කියලා. දැන් භාවනාවේ දියුණු වෙච්ච කෙනෙක්, උසස් කෙනෙක්, ඵලයක් ලැබුවු කෙනෙක් මොකක් හරි ඒවා මාර මාර බාධා වෙන්න පුළුවන් මාරයක් කරන කරදර. ඒ සිතවිල්ලට අහු වුණාම ඊට පස්සේ භාවනාව ඉවරයි.
සමාධි භාවනා කරන අය තමයි වැඩි මාර වන්දනෙන්නේ විපස්සනාට වඩා කියලා. ඇයි?
එහෙම ඉතින් එහෙම තීරණයක් කරන්න බෑ. ඒක ඉතින් මාරයාගෙම තමයි අහන්න ඕනේ, මගේ නෙමෙයි.
ආනන්දමයි
එතන බාධා එන ප්‍රමාණය නෙමෙයි. ප්‍රමාණය අඩුද වැඩිද කියන එක නෙමෙයි. සමතේදී බාධා එනවනේ සමතේට. අපිට ඕනේ හිතේ ගම් කරගන්න. එතකොට සද්දයක් ඇහුණත් බාධාවක්, රිදුනත් බාධාවක්, සිතවිල්ලක් ආවත් බාධාවක්. ඉතින් ඒකට බාධා වැඩි. දැන් විපස්සනාවට බාධා නැහැනේ. සද්දයක් ඇහුණත් අපි ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඉතින් මායයට බෑ බාධා කරන්න විපස්සනා කරන කෙනෙකුට. දැන් ওই විදිහට විපස්සනා කරනවා නම් මොකක් මොන දේ වුණත් ලෙඩක් හැදුනත් දැන් ඔන්න වාඩි වෙන්න ඕනේ කියන්නකො. බෑ වාඩි වෙන්න හොඳටම උණ. නැත්නම් හොඳටම කොන්දේ අමාරු. දැන් පරියන්කේට එන්න බෑ. ඉතින් දැන් එතකොට ඒ පරිකමම විපස්සනාවට ගන්නවනේ විපස්සනා යෝගිය. ඒ මේ තමයි ස්වභාවය. මේක මට ඕන විදිහට තියෙන්නේ නැහැ. මේක තමයි අනත්ත. දැන් එහෙම විපස්සනා කරන වණන් කෙනෙක් ඉතින් මාරයට මොකද කරන්න පුළුවන් ඇවිල්ලා එතන? මරුවක් දැනේ මරණයත් එයා විපස්සනාවට ගන්නවා. ඒකයි එහෙම නැතුව මේ සමතේදී බාරය වැඩියෙන් බාධා කරන විපස්සනාට වැඩිය කියලා එහෙම මට මන්නම් දන්නේ නැහැ. ඉතින් එහෙම තියනවාද කියලා. හැබැයි අර කාරණේ නම් වෙන්න පුළුවන්.
දැන් බව රෝධ කරන අංශයක තමයි කාම ලෝකයේ තිබුණේ. ඇදීමයි ගැටීමයි කියන අංශ දෙක තමයි මාර්ග බවනේ ඇලෙන.
ඔව්. ඒක ඉතින් අපි කරගන්න දෙයක් නේ. මාරය කරන්නේ ඇලෙන්න ගැටෙන්න ඕනේ ඒවා දානවා. එහෙම සිදුවීම් හදනවා. ඒව කරන්න පුළුවන්. එතකොට ඒවට අපි ඇලෙන ගැටෙන එක අපේ අතේ තියෙනවා. අලවන්න බෑ මාරයට. ඇලෙන්න ඕනේ අපි. හැබැයි අපි මොනවටද ඇලෙන්නේ කියන එක පිළිබඳ එහෙම දැනීමක් තියෙනවා. ඒ කාලයක් බැලුවාම අපිට උනත් අපි වුණත් තව කෙනෙකුට පුළුවන් කාලයක් නිරීක්ෂණය කරාම මෙයා මොන වගේ දේවල් දුරුස්සන්නේ නැත්තේ, මොන වගේ දේවල් වුණාමද මෙයාට බය වෙන්නේ, මෙයා කලබල වෙන්නේ, මෙයා කෑදර මොනවටද? දැන් එහෙම නිරීක්ෂණයක් කරන්න පුළුවන්. නිරීක්ෂණයක් කළා හඳුනා ගන්න පුළුවන් චරිත ලක්ෂණ. ඉතින් එහෙම පුද්ගල හඳුනා ගැනීමක් ඇති කළා ඊට ගැළපෙන දේ තමයි සිදුවීමක් ඇති කරන්න පුළුවන්. හැබැයි සිදුවීමට ඇලෙනවද, ගැටෙනවද, බය වෙනවද, රැවටෙනවද කියන එක අපේ අතේ
තියෙනවා. සමස්තෝනේ කෝචා මොදේශනෝටි ආගේ වාචා පාවනාවල දේශනෝ සද්ධාවදී එක වෙනවට අයින් කරලා එතෙන් ඇතුළු කරනවා මේ ක්ෂණ සම්පති කියලා. තවත් උත්තරව දෙලා තියෙනවා ඒවට සම්මතව කල්යාණික බව දුන්නව කාණේ පටි
ඔව්. ඒ කියන්නේ ওই කාරණේ එකම තැනක නෙවෙයි දේශනා විදිමුණ ගැහෙන්නේ. දැන් කීපෙකම ওই දුර්ලභ කාරණා ගැන ධම්මපදයේ තියෙනවා. ওই අවසාන දේශනාවෙත් තියෙනවා. තවත් දැන් ඔලත් තියෙන ඉතින් එක් එක් ස්ථානවල ඒ තැනට ගැලපෙන විදිහට යහන පිරිසට අදාළ වෙන විදිහට ඒ දුර්ලභ කාරණා ශ්‍රේණිගත කරනවා, පැහැදිලි කරනවා, අංකගත කරනවා. ඉතින් සමහර තැන්වල හතරක් විදිහට, පහක් විදිහට විස්තර කරනවා. ඒ බුද්ධෝත්පාදය, මනුෂ්‍යාත්ම භාවය කන සම්පත්තිය ප්‍රවිද්‍යාව ඊළඟට කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධා දැන් මේවා ඒ තැංගික තැන්වල එක එක ඔය එක එක විදිහට නෙමෙයි නමුත් ඔය කාරණා අඩු වැඩි වශයෙන් එකතු කරලා දේශනා කරන ඉතින් මේ ඔක්කොම බැලුවා මේ හැම එකක්ම දුර්ලභයි මේ එකක්වත් සුලභ නැහැ දැන් අද ජනවාරි පළවෙනිදා අද පෝය දැන් මේක බොහොම දුර්ලභ කාරණයක් මේ දෙකම එකට එන එක ඔබතුමා අයියේ කිව්වා අවුරුදු 70කට පස්සේ වෙන්නේ කියලා නේ ඔව් ඉතින් ඒ කියන්නේ එක්කෙනෙක්ගේ ජීවිත කාලය එකපාරයි නේ දැන් ජනවාරි පළවෙනිදාක පෝයන්නේ පෝයන දවසකට ජනවාරි පළවෙනිදා වෙන්නේ ඒක ඉතින් ඒතර එකවතාවේ ජීවිත කාලයක වෙන්නම සාමාන්‍යයෙන් ඊට වැඩිය බොහොම කලාතුරකින් දෙපාරක් වෙන්න පුළුවන් නම් එකපාරයි ඉතින් මම ඒකම කොච්චර දුර්ලභද කියලා එතකොට ඊටත් වැඩිය දුර්ලභ වෙන්න එපැයි හැම දවසක මිනිස්සෙක් කියලා ඉන්නේ ඒක ජනවාරි පළවෙනිදාක් පෝය වෙන දවසක ඈ මිනිස්සු ඉතින් මිනිස්සුත් දැන් මිනිස්සු වෙලත් ඉන්නවනේ බිලියන ගාණක් අද එතකොට ඒ බිලියන ගාණ මේ 15ක පෝයක් වුණු ජනවාරි පළවෙනිදා මොකද කරන්න කියලා බැලුවා එතකොට ඒක බැලුවත් තේරෙනවානේ මේ ධර්මය කොතරම් දුර්ලභ වෙන්න ඕනද කියලා අපි කියනවා ධර්මය හරි සුලභයි අද පොතපත තියෙනවා වෙන මාධ්‍ය තියෙනවා නමුත් එහෙම තිබුණත් ඒ කපමණ දුර්ලභ වෙලාද දෙවෙනි ප්‍රශ්නය ගත්තොත් උදව්වක් වෙනවා ඒ සාමකාමී පරිසරයක කාර්ය බහුලත්වයේ නැති පරිසරයක ඒ කාර්යයේම යෙදෙන පිරිසක් ඉන්න පරිසරයක පටන් ගන්න නම් ලොකු උදව්වක් වෙනවා එහෙම නැතුව ඉතින් අමාරුයි පටන් ගන්න ඉතින් මේ ඒ නිසා ඔය අපි දැන් ඒ ඔබතුමී ගත්ත උදාහරණයම දැන් පැලයක් අපි මේ මුලින්ම තවානකනේ හදන්නේ තවානක ඒ කියන්නේ උඩින් හෙවණක් හදලා වටින් සත්තුන්ට එන්න බැරි වෙන්න මොනවා හරි අහුරලා ඒ සාධක පාලනය කරනවා ස්වභාවික පරිසර සාධක පාලනය කරනවා තවානක් කියන්නේ ස්වභාවික සාධක පාලනය කළ තැනක් නේ අවවැස්ස පාලනය කරනවා උලඟ පාලනය කරනවා කෘමි සත්තු පාලනය කරනවා ඉතින් එහෙම තැනක පැලේකට අර මුල් අදලා හැදෙන්න ලේසි හරි ලේසි ඒ නිසා මේ පැලත් කැමති තවානෙම ඉන්න ඔව් ඒ ඔව් අර ඔක්කොම පාලනය කරපු පරිසරයක ඉන්න පැල කැමති. හරි ලේසි ඒ ජීවත් වීම. හැබැයි පැලයක් විදිහටම තමයි ඉඳ වෙන්නේ තවානක හිටියොත්. වැඩෙන්නේ නැහැ. තවානක ගහක් වෙන්න බෑ. ඉහළට යෑමක් නැහැ. පැලයක් විදිහටම ඉපදිලා පැලයක් විදිහටම ජීවත් වෙලා පැලයක් විදිහටම මැරලා යන්න පුළුවන්. බොහෝම සුරක්ෂිතව තවානක. සා තවානක පමණ කාලයක් ඉන්නවද ස්වභාවික පරිසරයට කවද්ද යන්න ඕනේ? මේ තීරණේ හරියට වැදගත්. වැඩෙන්න ඕන නම් ස්වභාවික පරිසරයකටත් යන්න වෙනවා. හැබැයි ඉතින් ඒ කියන්නේ ස්වභාවික පරිසරය හැම තැනකම තියෙනව නැත්තේ නෑ. අපි ඒවා ඇහුරුවේ නැත්තම් ධාරණ්‍යක් කිව්වහම සම්පූර්ණයෙන්ම ගැටලු නැති, ප්‍රශ්න නැති, කරදර නැති, සිත් අවුල් නැති එහෙම තැනක් නෙවෙයිනේ. හැබැයි පිටින් ඉන්න කෙනෙක්ගේ හිතේ එහෙම මැවෙන්න පුළුවන් එහෙම චිත්‍රයක්. අපිට තියෙන කරදර නැහැ, අපිට තියෙන ප්‍රශ්න නැහැ, ආර්ථික ප්‍රශ්න නැහැ, වෙන ප්‍රශ්න නැහැ. ඔය ඒ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න කියන ඒවා මේ විවිධාකාරයි. ආරණ්‍යයක් හෝ භාවනා මධ්‍යස්ථානයක් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් පලා යෑම සඳහා සහ වැඩිම සඳහා. අර තවානකින් ගන්න ප්‍රයෝජනෙයි සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් මුල් ඇදිනකල්, ටිකක් ශක්තිමත් වෙනකල්, ඔරොත්තු දෙනකල් හැදෙන්න එහෙම තැනක් විදිහට ආරණ්‍යයක් භාවනා මධ්‍යස්ථානයක් පාවිච්චි කරනවනේ ඒක බොහොම ප්‍රඥාවන්තයි. හැබැයි පලා යන්න හැංගෙන්න තැනක් විදිහට පාවිච්චි කරනවනම් එතන වෙන්නේ රැවටීමක්. සරලව ගත්තොත් ඉතින් නොදැනීම තමයි අවිද්‍යාව. ඒකේ වචනේ තේරුම නම් නොදැනීම කියන එක. නොදැනීම අවිද්‍යා. විද්‍යා කියන්නේ දැනීමනේ. ඒතර අවිද්‍යා කියන්නේ නොදැනීම. දැන් චතුරාර්ය සත්‍ය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ආල තියෙන විදිහට කොහෙද තියෙන්නේ දුක චතුරාර්ය සත්‍ය? එහෙම නෙනේ කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයේ නේ. සසඤ්ඤී සමනකේ මේ සංඥා සහිත මනසක් සහිත බඹයක් පමණ වූ ශරීරය තුළ තමයි දුක්ඛාරි සත්‍ය තියෙන්නේ. දුක්ඛ සමුදයාරි සත්‍යයක් තියෙන්නේ. දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධයට කළ යුතු දේ මාර්ග සත්‍යයි. මේ හතරම තියෙන්නේ සංඥා සහිත මනසක් සහිත බඹයක් පමණ වූ ශරීරයේ තුළ. දෙයක ඒ බවවත් අපි දන්නේ නැහනේ. ඉතින් අපිට එහෙම හිතෙනවද මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ අපි තුලමයි කියලා? ඒත් අපි හොයන්නේ පිටින්නේ චතුරාර්ය සත්‍යය. අපි කීර්තනවා අර සූත්‍රයේ තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය අර පුතේ මේ පුතේ. බාහිර තියෙන දෙයක් විදිහට තමයි චතුරාර්ය සත්‍යය ගැන අපි තාම හිතන්නේ. ඒ තමයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම අවිද්‍යාව කියනකොට ඒකේ එක අවිද්‍යාවක්, එක අවිද්‍යාවක් තමයි මේවා තියෙන්නේ අපි තුලම කියන එක දන්නේ නැතිකම. චතුරාර්ය සත්‍ය තියෙන්නේ අපි තුල කියලා දන්නේ නැති කෙනා මේ ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා දන්නේත් නැහැ ඉතින්. ඒක භෞතික ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා ඒක. ඒකත් එළියේ තියෙන්නේ කියලා හිතන්නේ. භෞතික ලෝකය කියන එක මේ භෞතික කියන ගත්තොත් නම් ඔළුව ඇතුලේ තියෙන්න බෑ. භෞතික කියන්නේ භූත වලින් හටගත්ත කියන එක නෙවෙයි, මහා භූත වලින්. ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහා භූත වලින් ආකාශ, ඔය මහා භූත වලින් හටගත්ත කියන අර්ථයෙන් භෞතික කියන්නේ භූත වලින් උපන් කියන එක. එහෙම ගත්තොත් ඒව ඔළුව ඇතුලේ තියෙන්න බෑ. භෞතික දෙයක් කියන්නේ මනසක් ඇතුලේ තියෙන්න බෑ භෞතික දෙයක්. මනස ඇතුලේ තියෙන්නේ භෞතික ලෝකයේ පිළිබඳව ගත්ත සංඥා ටික. සංඥාව තියෙන්නේ ඔළුව ඇතුලේ. ඒතකොට ඒ සංඥාවට තමයි අපි ලෝකය කියලා කියන්නේ. ඒ ගත්ත සංඥාවට තමයි අපි වෛර කරන්නේ. වෛර කරනවා නම් අර එළියේ ඉන්න කෙනාට නෙමෙයි, එළියේ ඉන්න කෙනා පිළිබඳව අපි හදාගන්නවනේ රූපයක් ඇතුලේ, අබා ගන්නවනේ පිළිරුවක්, ඇඳ ගන්නවනේ චිත්‍රයක්. ඒ අපි මේ චිත්‍රය ඇඳගන්නේ අපිට ඕන විදිහට. දැන් ෆොටෝ එකක් ගත්තොත් ඒක වෙනස් තත්ත්වේ ඉන්න විදිහටම වගේ ඡායාරූපයට එනවනේ. හැබැයි ඒකත් ඒ කැමරාව අනුව වෙනස් වෙනවා. හැබැයි ෆොටෝ ගන්න එක නෙමෙයි මේ කරන්නේ අපි. ෆොටෝ ගන්න ඇහි. ඇහැ ෆොටෝ එකක් ගන්නවා. නමුත් ඒ ඇහැ ගන්න ෆොටෝ එක බලාගෙන මනින්ද්‍රිය අදිනව චිත්‍රයක්. එයාට ඕනි විදිහට. කන ඒ ගන්න හඬ මනින්ද්‍රිය එයාට ඕනි විදිහට ඒක චිත්‍රයක් ඇඳ ගන්නවා ඒ සද්ද ගැනත්. ඉතින් මේ පංචින්ද්‍රියෙන්ම ගන්න දේවල් ඒවනේ භෞතික අධ්‍යක්ීම් කියන්නේ භෞතික ලෝකෙන්. ඒවා මනින්ද්‍රිය නිදහසේ තමන්ට ඕනේ විදියට සිතූසේ අර්ථ දක්වනවා. මේ මෙහෙමයි අර එහෙමයි. දැන් එහෙම අර්ථ දක්වලා එයා හදපු චිත්‍රයක් තමයි අපිට පෙන්වන්නේ. අර කෙලින්ම කනට ඇහිච්ච සද්ද නෙමෙයි අපිට අහන්න දෙන්නේ. එයා සංස්කරණය කරලා කෑලි කපලා අඩු කරලා එකතු කරලා එහෙම එකක්. ඇහැට පේන දෙයත් එහෙමයි. එතකොට අපි ලස්සනයි කියලා ඇලෙන්නෙත්, කැතයි කියලා ගැටෙන්නෙත් අර බාහිර රූපේට නෙමෙයි. මනින්ද්‍රිය විසින් සංස්කරණය කොට නිර්මාණය කළ ඒ සංඥාවට. ඒ සංඥාවට තමයි අපි ඇලෙන්නේ, ගැටෙන්නේ නැතුව බෑයි කියලා හිතන්නේ. හැබැයි අපි ඒක දන්නේ නැහැ මේ සංඥාවට කියලා. අපි හිතන්නේ අර එළිය තියෙන රූපේට. එළිය ඉන්න කෙනාට මම මේ වෛර කරන්නේ නැහැ. එළිය ඉන්න කෙනෙකුට නෙමෙයි, එයා ගැන අපි හදාගත්ත පිළිරුවකට, ප්‍රතිරූපයකට තමයි මේ වෛර කරන්නේ. අපි වඳින්නේ අපේම ප්‍රතිරූපයකට. කියන්නේ කවුරු හරි පිළිබඳව අපි හදාගන්න ප්‍රතිරූපයකට තමයි අපි වඳින්නේ. එයා මෙහෙම කෙනෙක්, හොඳ කෙනෙක්, උසස් කෙනෙක්, සිල්වත් කෙනෙක්. එහෙම ප්‍රතිරූපයක් අපි හදාගත්තේ නැත්නම් වඳින්නේ නැහැ. වඳින්න බෑ. අනිත්‍ය වඳින නිසා, චාරිත්‍රය නිසා, මේ වැන්දුත් මිසක් එහෙම නැත්නම් අපි හිතින් වඳිනවා නම්, කියන්නේ හදවතින්ම කාට හරි වඳිනවා නම් වඳින්නේ ඒ කෙනා පිළිබඳව අපේ හදවතේ හොඳ චිත්‍රයක් තියෙනවා නම්. ඒතර අපි අවසාන වශයෙන් වන්දනා කළා තියෙන්නේ අපේම චිත්‍රයකට. එතන තමයි මූලිකම ප්‍රශ්නේ තියෙන්නේ. සංසාරය පිළිබඳ මූලිකම ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. සංඥාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒක ඇත්ත භෞතික ලෝකේ නෙවෙයි අපි ඔළුව ඇතුලේ තියෙන්නේ. භෞතික ලෝකේ කොහොමද කියන්නේ අපි කවුරුවත් දන්නේ නැහැ. මේ පෙරිලා 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 සංස්කරණය කරලා සංස්කරණය කරලා එන තොරතුරක් තමයි අන්තිමට අපිට දැනගන්න ලැබෙන්නේ. පිරිසුදු තොරතුරක් නෙමෙයි. ඇහැකටත් ඇහි සීමා තියෙනවනේ. දැන් තියෙන දේ ඒ විදිහටම ඇහැට පේන්නේ නැහැ. අපි ලෝකේ බලන්නේ උත්තල කාචයකින්. එතකොට උත්තල කාචයකින් පේන ලෝකයක් මේක. එතකොට උත්තල කාචයේ නැතුව වෙන කාචයක් දැම්මොත් පේන්නේ වෙන විදිහකට. ඉතින් එතනම කිසියම් සංස්කරණයක් වෙලා ඉවරයි. වෙනසක් වෙලා. යථා ලෝකේ නෙමෙයි පේන්නේ අපිට. ඒ පේන යථා ලෝකයත් මනින්ද්‍රියට ආපු ගමන් එයා එයාගේ අතීත අත්දැකීමුයි වර්තමාන කැමැති අකමැතිකම් ඔක්කොම දාලා අච්චාරුවක් හදනවා. ඒ අච්චාරුව තමයි අපිට ඊට පස්සේ පෙන්වන්නේ මෙන්න ඔයා දැක්ක රූපේ කියලා. ඉතින් මේ ටික බොහොම ඉක්මනට වෙන නිසා අපිට මේක තේරෙන්නේ නැහැ. අපි හිතනවා මේ එළියින්න කෙනා තමයි මට මේ පේන්නේ කියලා. නෑ, එළියින්න කෙනාව පේන්නේ නැහැ අපිට. ඒත් අප්‍රේම් දන්නේ නැහැ 1000 පංගුවකින්ද 2000 පංගුවකින්ද කියලා. හැබැයි බොහොම මෙයා ශනිකව කරන දෙයක්. ඇලෙන්නෙත් අපේම සංඥාවකට, ගැටෙන්නෙත් අපේම සංඥාවකට. දේ නිසානේ අර අනන්ත හම්දුරු මේ බුද්ධ පරිනිර්වාණයට කිට්ටු වෙනකොට ඇහු ප්‍රශ්නේදී, කාන්තාවන් විශේෂයෙන් අපි කොහොමද ක්‍රියා කරන්නට ඕනෑ කියලා ප්‍රශ්නයක් ඇහුවා කියලා සඳහන් වෙනවානේ. අපි අහලත් තියෙනවානේ කොහොමද කාන්තාවන් විශේෂයෙන් අපි හැසිරෙන්නට ඕනේ කියලා. මේ ප්‍රශ්නේ අනන්ත හඳුරුන්ට තියෙන්නේ නැතුව ඇති. එහෙම තිබුණු බවක් උන්වහන්සේ චරිත කතාවේ කොහෙවත් කියවෙන්නේ නැහැ. නමුත් ඉතින් පොදු කාගෙත් දැන ගැනීම සඳහා පසුකාලීන වහිතලා උන්වහන්සේ බොහොම දුරදිග හිතලා අහන්න ඇති මේ ප්‍රශ්නේ. එතින්දි බුදුහාඳුරෝ බුදුරජාණන් වහන්සේ දෙන උත්තර බැලුවාම එක පැත්තකින් හරිම නිකන් මුලින්ම බැලුව බැලමට දෙන හරි ප්‍රශ්නකාරී නේ ඒ උත්තර. නොබලා ඉන්න කියන එකනේ මුලින්ම දෙන උත්තරේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ එන්නේ එහෙම දකින්න වුණොත් කතා නොකර ඉන්න. එහෙමත් බෑනේ හාමුදුරනේ, කතා කරන්න වෙනවනේ. ආනන්ද හාමුදුරන්ගේ මේ චරිතය හරීම ලස්සනයි. මේ උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක විදිහට ඒ හැම දෙයක්ම නොඅඩුව උන්වහන්සේට ඉටු කරා. එහෙම උපස්ථායක කෙනෙක් මම හිතන්නේ ලෝකේ කාටවත් හම්බ වෙයි කියලා. උන්වහන්සේ තමන් වහන්සේ ගැනවත් හිතන්නේ නැතුව බුදුරජාන් වහන්සේට ඒ කටයුතු කළා. ඉතින් බුදුරජාන් වහන්සේ මේක ඔය මොනවද කරන්නේ කියලා භාවනා කරන්න, තමන්ගේ වැඩක් කරගන්න. උන්වහන්සේක ඇහුවේ නෑ. ඒ පැත්තෙන් මහා ශ්‍රද්ධාවක්, භක්තියක්, ගෞරවයක් තිබුණා. හැබැයි අනිත් පැත්තෙන් කියන්න තියෙන එක උන්වහන්සේ කෙලින්ම කියලා තියෙනවා. එහෙම කවුරුවත් බුදුරජාන් වහන්සේට එහෙම තරහින් නෙමෙයි. නමුත් කියන්න තියෙන එක එහෙම කියලා නෑ වෙන කෙනෙක්. බොහොම අඩුයි. හැබැයි ආනන්ද හාමුදුරුව කෙලින්ම පැවිද්ද කාන්තා පැවිද්ද ප්‍රති උන්වහන්සේ අධිමති කරන කොටත් ආනන්ද හාමුදුරුව ඒ ඔබ වහන්සේ කුඩා කාලේ කිරි දීපු අම්මා කියලා මතක නැද්ද? එහෙම අවස්ථාවක් හුඟක් තියෙන. ඉතින් මේ ආනන්ද හාමුදුරුවේ චරිතය තියෙන එක බොහොම ආකර්ෂණීය චරිත ලක්ෂණයක් ඒක. දැන් මෙතින්දිත් ඒ ගතියනේ පේන්නේ. නොබල ඉන්න කිව්වාම ඉතින් වෙන කෙනෙක් නම් ඇත්ත ඒක ඇත්තනේ, බලන්න නැතුව බලනකොට නම් ප්‍රශ්නේ නේ, බලන්න නැතුව ඉන්නේ. ඉතින් ඒක ඉවරයි. නමුත් ආනන්ද හාමුදුරුව එහෙම බෑනේ හාමුදුරනේ, පේනවනේ. එහෙමනම් කතා නොකර ඉන්න. එහෙම කතා නොකර ඉන්නත් බෑනේ, කතා කරන්න වෙනවනේ. එහෙමනම් ආනන්ද, ආනන්ද හාමුදුරුවන්ට කියනවා එහෙමනම් මේ අම්මා කෙනෙක් එක්ක කතා කරන්නේ නැත්තම් නැගණියක් එක්ක කතා කරන්නේ ඒ සංඥාවෙන් කතා කරන්නේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ බොහොම ගැඹුරු විපස්සනාමය කමඨාණක්. මේ සංඥාව තමයි ප්‍රශ්නේ කියන එක. මේ එළියේ ඉන්න කාන්තාව නෙමෙයි. දැන් මේක මේ ප්‍රශ්නේ මෙහෙම අහනකොට ඔය මේ කාන්ත විමුක්තිය ගැන කතා කරන්නේ ඇඟට එන්න පුළුවන්. ඇයි මේ අපේ වැරද්ද මොකද්ද? මේ අපේ මොකද්ද තියෙන ප්‍රශ්නේ මේ අහන්න කියලා ආනන්ද හාමුදුරුව. නෑ එහෙම එකක් නෙමෙයි ওই ප්‍රශ්නේ. මේ කාන්තාවක් ගිල්ල බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇහුවත් ওই උත්තරේම තමයි දෙන්නේ. පිරිමෑ දිහන බලයි දැක්කත් කතා කළත් මේ තාත්ත කෙනෙක් එක්ක, වැඩිමහල් සහෝදරයෙක් එක්ක, එහෙම ඒ සංඥාව තියාගන්න කියලා තියෙම කවුරුවත් කාන්තාවක් අහලා නැහැ. ඇවි ආනන්ද හඳුරු. දැන් මෙතන කියන්නේ නොබලා ඉන්න මේ කාන්තාවක් දිහා බලන්නේ කියන සංඥාවෙන් බලන්නේ නැතු ඉන්න. ඒ සංඥාවනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මිනිස්සෙක් කියලා බැලුවොත් මේ සාංසාරික සත්වයෙක් කියන සංඥාව ඇති කරගත්තොත් මොකද්ද එන ප්‍රතික්‍රියාව? මොන වගේ ප්‍රතිචාර දෙන්නේ මේ කාන්තාවක්, මේ ලස්සන කාන්තාවක්, මේ ලස්සන මිනිස්සෙක්? එතකොට ප්‍රතික්‍රියා වෙනස්නේ. දැන් ඔය බලන්න පත්‍රවල ඔය අපරාධ ඒවා මේවා ගැන දානකොට කාන්තාවක් කියලා දාන හැමතැනටම මුලින් දාන රූමත් කාන්තාවක් කියලා. ඒ හැම තැනටම දානවා. ඒ කොහොම ඒ මාධ්‍යවේදීන් ඒක හොයාගන්නවත් දන්නේ නැහැ අපරාධ වලට සම්බන්ධ හැමෝම රූමත් කියන එක. ඔය මොකක් හරි අවුරුදු ගානක් පරණ ඇටසැකිල්ලක් ගොඩ ගත්තත් ඒක කාන්තාවක් නම් කියන්නේ රූමත් කාන්තාවක්ගේ ඇටසැකිල්ල. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. එළියේ තියෙන දේ නෙමෙයි. ඉතින් මෙතන බලන්න එපා කාන්තාවක් ඔව් පිරිමියෙක් කියන ඇහිම් බලන්න එපා. නොබලන්න ඒ සංඥාවෙන් කතා කරන්න එපා. ඔව්
මට ඒකේ වැටෙන්නේ මේ
එහෙම ඒක තමයි සාමාන්‍ය විසඳුම. ඔය යෝග මුළු යෝගවලම දීලා තියෙන විසඳුමනේ අයින් වෙන්න කියන එක. අයින් වෙලා ඉන්න, ඇත්තකටලා ඉන්න. ඉතින් ආනන්ද හඳුරු කියන්නේ එහෙම ඉන්න බෑ කියලා. නෑ. දැන් කුමාර මහත්තයා කියනවා බලුවන් කියලා. ආනන්ද හඳුරු කියනවා එහෙම ඉන්න බෑ කියලා. ඈ. පුළුවන් අවස්ථා තියෙනවා නම් මග අරින එක හොඳයි. ඒ කියන්නේ හැම එකටම හැපි. එහෙම ඉන්න අවශ්‍ය නෑනේ. ඒ කියන්නේ හැම ප්‍රශ්නෙටම මුණ දෙන්න ඕනේ නෑ. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේක අපිට පුළුවන් ඒක ඔය ආශ්‍රව ශය කරන්න පුළුවන් එක ක්‍රමයක්නේ. පරිවජ්‍ය කියලා ඒවයින් බැහැර වෙන්න, ඒව වර්ජිනේ කරන්න. හැබැයි ඒක එක ක්‍රමයක් විතරයි. ඒකෙන් සියලුම ආශ්‍රව ශය කරන්න බෑ. සමහර ඒවා තියෙනවා පලා යන්න බැරි තැන්. ඒවට මොහොන දෙන්න වෙනවා. ඉතින් කියනවා එහෙනම් මේ කතා කරන්න වුණොත් මේ සංඥාව ඇති කරගන්න. මේ කතා කරන්නේ අම්මා එක්ක, අක්ක කෙනෙක් එක්ක. එතකොට මේ සංඥාව වෙනස් වෙනකොට ඇලීම් ගැටීම් වෙනස් වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ අපේම සංඥාවකට. ඔව් එකක් දෘෂ්ටිය, එකක් සංඥාවක්නේ. මොකක් ගත්තත් මේ ඇට සැකිල්ලක් කියලා ගත්තත් සංඥාවක්නේ, අට්ටික සංඥානේ. ඒකට මොකක් ගත්තත් මේක අපිට කියන්න බලා මේ ඇට සැකිල්ල. එහෙම ගන්න පුළුවන්. එතකොට එනේ ප්‍රතික්‍රියාව වෙනස්. මේ ඇට සැකිල්ලක් කියලා ගත්තාම බයක් එන්න පුළුවන්. ඒ අර ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ නේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට, අර වෙන කිසි කෙනෙකුට එන්නේ නැහැ. එහෙම ආසාවක් එන්නේ ඇට සැකිල්ලක් කිව්වහම. හැබැයි ඒකත් සංඥාවක්. සංඥාවක් නොගෙන මොනම දෙයක් ගැනවත් කතා කරන්න තියා හිතන්නවත් බෑ. හිතන්න ගිය ගමන්ම සංඥාවක් එනවා. මේ සංඥාවක් ගැන තමයි අපි හිතන්නේ. එහෙමනම් අපි යන්න ඕන නිරෝධ සමාපත්තියට. සංඥා වේදිත නිරෝධයට ගියොත් ඒක වෙන මෙතොට කිසිම සංඥාවක් නෑ. මේ අම්මා කියන සංඥාවක් නෑ, තාත්තා කියන සංඥාවක් නෑ, මම කියන සංඥාවක් නෑ, මොනම සංඥාවක්වත් නෑ. ඉතින් මේ සංඥාව දහමේ කියන්නේ සංඥාව තැලෙන්න එපා. මේක සංඥාවක් කියලා අඳුනගන්න. ඒක ඕනෑට වැඩි අල්ලගන්න එපා. සංඥා විරත්තස්ස නසන්ති ගන්තහ. සංඥාවෙහි නොඇලුණු කෙනාට ගැටලුවක් නැහැ. සංඥා විරත්තස්ස නසන්ති ගන්තහ. සංඥාවෙහි නොඇලුණු කෙනාට නසන්ති ගන්තහ. ගැට නැහැ, ගැටලු නැහැ. සංඥාව නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන්. නමුත් සංඥාව නැති කිරීම නෙමෙයි මෙතන විසඳුම. සංඥාව සංඥා විදිහට තේරුම් අරගෙන ඒකට ඇලෙන්නේ නැතුයි. ඒක අල්ලගන්න එපා. අවසාන වශයෙන් කියන්නේ මේ ධර්මයේ හැටියට අපේ හඳුරෝ මේ මතක් කරපු සූත්‍රයේ ගිරිමානන් සූත්‍රයේ අනුව ආනාපාන සතිය කියන්නේ සංඥාවක්. අනිච්ච කියන්නේ සංඥාවක්. අනත්ත කියන්නේ සංඥාවක්. විරාගය කියන්නේ සංඥාවක්. නිරෝධය කියන්නේ සංඥාවක්. ඒ ඔක්කොම ගිරිමානන් සූත්‍රයට අනුව නම් ඔක්කොම සංඥා. නිවන ගත්තත් සංඥාවනේ. ඒ ගැන හිතන්නේ ගිය ගමන් ඒ සංඥාවක් වෙනවා. කතා කරන්න ගියාම කොහොමත් ඒක විතර්කයක් වෙනවා. ඔය කතා නොකර හිතන්න ගියත් මොනම දෙයක් නිවන වුණත් ඒක සංඥාවක්. එහෙම නැතුව හිතන්න බෑ. මේ කාරණේ අවබෝධ කරගන්න මේක සංඥාවක් විතරයි. ඉන් එහා දෙයක් නැහැ. මේකේ හරයක් නැහැ. සංඥාවල ස්වභාවය කොහොමද දහම විස්තර කරන්නේ? මරීචිකූපමා සංඥා. මිරිගුවක්. සංඥාව හරියට මිරිගුවක් වගේ. සංඥාව මිරිගුවකට උපමා කරන්න පුළුවන්. මරීචිකූපමා සංඥා. රවට්ටනවා. රැවටෙන ගතියක් තියෙනවා. ඒකට අහුනොත් රැවටෙනවා. නැති දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒකනේ මිරිගුවේ ස්වභාවය. මිරිගුවක් නැත්තේ නැහැ. මිරිගුවක් තියෙනවා. හැබැයි නැත්තේ වතුර. ඒතර මිරිගුව පෙන්නනවා තමන් වතුර බව. එයා පිපාසයෙන් ඉන්න කෙනෙක් එකට රැවටෙනවා. ඉතින් දුවනවා. දුවන්න. මිරිගුවක් දුවනවා. මේ දෙන කවදාත් එකට හම්බ වෙන්නේ නැහැ. පිපාසිතයත් මිරිගුවයි දෙක එකට මුණ ගැහෙන්නේ. සංඥා පස්සේ අපි දුවන්නේ. වෙන කිසි දෙයක් පස්සේ නෙමෙයි. සංඥාවක් පස්සෙමයි දුවන්නේ. මුළු සසරම අපි දුවලා තියෙන්නේ සංඥාවක් පස්සේ. මොකක් හරි සංඥාවක් පස්සේ. ඒ නිසා මේ සසර ගමන නවත්තන්න පුළුවන්. බැරි වෙන යමක් පස්සේ දිවුවනම් අමාරුයි. ඒතකොට දුවන්නේ අපේම සංඥාවක් පස්සේ නම් ඇයි අපිට බැරි මේක හඳුනාගන්න? නවතින්න හඳුනාගත්ත ගමන් ඒක සංඥාවක් විතරයි. මේක මිරිගුවක් කියන එක හඳුනාගත්ත ගමන්ම ඒක පස්සේ දුවන එක නවත්තනවනේ. ඒක වතුර තියෙනවා පිපාසයේ සංසිඳෙතෙන්ට ගියාම කියලා. එතනින්ම නැවත්න. මිරිගුව නැති කරන්න ඕනේ නැහැ. මේ අපේ ගමන නවත්තන්න මිරිගුව විදිහට වටහා ගැනීමම තමයි Nirodhe. හොඳයි, එහෙනම් අදට ඇතිනේ. මේ 2018 ජනවාරි 1 වෙනිදා මේ දුරුතු පොය දවසේ අපි හැම දෙනාම එකට එකතු වෙලා භාවනා ස්ථානයේදී භාවනා වැඩසටහනක යෙදුණා. ධර්මයට අවධානය යොමු කරා. ධර්මයත් එක්ක ජීවත් වුණා. ධර්මයේ ආශ්චර්යයේ ධර්මයේ තියෙන රසවත් බව, එහි තියෙන විචිත්‍රත්වය, ඒ සියල්ල පිළිබඳ භාවනාමය අත්දැකීමක් ලැබුවා. විතර මේ අප ඉදිරියේ තිබෙන මේ ලස්සන නැවුම් අලුත් අවුරුද්ද අර්ථවත් කරගන්නේ කොහොමද? කොයි වගේ කෙනෙක්ද අපි වෙන්න යන්නේ මේ අවුරුද්දේ? ඒ ගැන අදිෂ්ඨානයක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ගිය අවුරුද්දේ මේ අවුරුද්දට මොනවද අපි කදමලු බැඳගෙන අරන් එන්නේ? මොනවද ගිය අවුරුද්දෙන් ඒ අවුරුද්දේ මාත්හැල්ලා දාන්න ඕනි? දැන් මේ කාරණා මේ අද දවසට විතරක් සීමා නොකොට අපිට පුළුවන් දිගටම ඒ අභ්‍යාසය දෙන්න. ඒකට හැමදාම අලුත්. මේ තමයි පහුගිය දවස් ටිකේම භාවනා නියෝගී හිටිය කල්‍යාණ මිත්‍රයන් මෙතන සිටිනවා. ඒ වගේම අද දවසේ පැමිණි කල්‍යාණ මිත්‍රයන් අපේ හඳුනන වහන්සේ ඇතුළු. දැන් මේ වෙලාවේ අපි වැඩසටහන අවසන් කරන මොහොතේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරගනිමු මේ ව්‍යායාමයට දානමය අනුග්‍රහය දක්ව කල්‍යාණ මිත්‍රයන්. මේ සවස සිට අද දහවල සමාත දහෙන්දෑවි දීපාණී තෙක්ම සුපුරුදු පරිදි ඊයේ හන්දෑවි දානමය අනුග්‍රහය දක්වා කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මා මේ කාකෙත් හිතවතෙක් මේ කාටත් පොය දවසේ වුණ ගහිනවා කවුරුත් දකින්නවා එතුමා ඊයේ සිට ගන්න මහන්සිය ඔබ අපෑම දෙනාටම මේ කටයුත්ත සතුටින් සැහැල්ලුවෙන් නිදහසේ කරගෙන යන්න. අද උදෑසන දානය දහවල් දානය අපිට පිරිනැමුවේ කල්‍යාණ මිත්‍ර ලානි අමරසිංහ මහත්මිය. එතුමියත් මේ මධ්‍යස්ථානයේ ආශ්‍රිතව භාවනා කරන වෙනත් මධ්‍යස්ථානවලත් භාවනා කරනවා. එතුමිය පහුගිය භාවනා වැඩසටහනකට පැමිණි විට මේ දානයක් දානය දෙන්න විමසුවා. ඉතින්දි මේ අද දවස එතුමියට මේ දානයට එතුමියට දෙන්න පුළුවන් වුණා. මේ හරි සතුටින් ඉන්නේ මේ ජනවාරි පළවෙනිදා පොය දවසේ මේ දානය දෙන්න පිළිවන් වීම ගැන. ඒක විශාල මහන්සියක් වෙලා ලොකු වියදමක් දරලා දානය උයන්ඩත් එතුමිය සම්බන්ධ වුණා. ඉතින් මේ වෙලාවේ එතුමියගේ ප්‍රාර්ථනාවක් තිබෙනවා ඒ දානයට සම්බන්ධ වුණු හැම දෙනාටම, විවිධාකාරයෙන් සම්බන්ධ වුණු හැම දෙනාටම මේ අවස්ථාවේ සිපත් කළා පින් දෙන්න. ඒ ප්‍රේමදාස මානගේ මහත්මා, අමිල නිසංසලමර සිංහ මහත්මයා, සුලෝචනාමර සිංහ මහත්මිය, රංජනී මානගේ මහත්මිය, ඊළඟට ආරි තිලක මහත්මයාගේ පවුලේ හැමදෙනාම, ප්‍රේමදාස් මහත්මයාගේ පවුලේ හැමදෙනාම, එලියානි අමරසිංහ මහත්මියගේ පවුලේ හැමදෙනාම. ඒතර මේ හැමදෙනාම එකතු වෙලා මේ දානේ අපි හැමදෙනාටම පිරිනැමුවා. එතුමගේ ප්‍රාර්ථනාව තමයි මේ පරිත්‍යාග කළ හැමදෙනාම එකතුන හැමදෙනාටම, ඒ පවුල්වල හැමදෙනාටමත් මේ නව වසරට සුබ පැතීම. ඒ අදාළ පවුල්වල මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීම. ඊළඟට මේ භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කරන හැම දෙනාටම නව වසරට සුබ පැතීම. සියලු රටවාසීන්ට මේ නව වසර සුබ නව වසරක් වේවා කියන ඒ ආශිර්වාදය මේ දානයෙන් ලැබෙන පින් හේතු කරගෙන ඒ ආශිර්වාදය මුළු ලෝකයටම කිරීමයි එතුමගේ අදහස, චේතනාව මේ දානය පිරිනැමීමෙන්. ඉතින් අපි ඒ ලස්සන ප්‍රාර්ථනය, ඒ පරාර්ථකාමී ප්‍රාර්ථනය එසේම වේවා කියලා හදවතින්ම ඒ පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. හැම දිනාටම මේ අලුත් අවුරුද්දේ ආපුරා කියා පටන්ගත් මේ ආධ්‍යාත්මික ගමන නොනැවති හැම දිනයකම අටියක් දෙකක් හෝ ඉදිරියට යන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍රාශ්‍රය විවේකය සහ කායික මානසික නිරෝගී බව තෙරුවන් සරණින් ලැබේවා.